We welcome everyone for the evening session, question and answer. At the beginning, I will give a brief translation of the talk that I have delivered that afternoon in a single medium. And today also we took a quotation from the Uraga Sutra, the worn out skin of the reptile. And it says that not to overshoot and not to lag behind, and how to find the middle without get engrossed with, without get obsessed with the mental diffusement or mental proliferations. So therefore, this appear at the outset, this is a kind of a set of instructions for fairly advanced meditators, those who have recognized the extremes, that means too much of attachment to the sense pleasure, or self-mortification, without giving into them, how to cut through and go into the other shore. By properly understanding the mental diffusement or mental proliferation, in Pali that is being named as papancha. In Sanskrit it is called prapancha, and that is kind of in English language we can say beating at the bush instead of shooting at the target. So, more and more you advance, this kind of a fine calibrations, fine tuning is very important, otherwise your path will be crooked. It will go straightforward, it will not be the least frictional path or the shortest cut. So therefore, when you advance in the meditation, specifically when the mindfulness and the concentration come up to a certain level, in the advanced stages, you have to refine the mindfulness into a steadfast mindfulness, continuous mindfulness. Concentration has to be either access concentration or absorptions. So they are putting up into the higher gears. When that happens, the calibration has to be very subtle. Yesterday we were talking about the adverting mind or applying thoughts. Whenever our senses meeting with the sense impingements, these two has to come together and the mind has to second this suggestion, then only this experience happen. For example, the eye must be sensitive and living, and sensitivity must be there. It must be titillated by a visual object, and at that time when these two come together, the eye consciousness has to come and give the support, second it, and then only the seeing happens. So I try to take this example in the body as one faculty. Our body, the epidermis, has kind of a sensitivity. It is sensitive to tactile sense objects, and whenever the tactile objects come and titillate, stimulate our body, the body consciousness has to be full-fledged to observe it or to second it, and then we call the touching happens. So they are also very interesting and important points are there to observe. That means the visual object can't titillate your body or bodily the sensitivity. Sounds cannot, smell cannot, taste cannot, only the tactile sensation only can titillate, stimulate your bodily the sensitivity. And that tactile sensation can't create any seeing, create any hearing, smelling, touching. So likewise, each faculty has specific external sense impingements. When these two come together, the consciousness has to witness it, then only the contact happens. So that is called chakkuncha paticca rupecha uppajjati chakku vijnana. In this case we case kayecha paticca pottappecha uppajjati kaya vijnana thinna sangati passo. Whenever the full conscious observation happens, the feeling happens, sensation happens. It is unbelievable how the important function of this consciousness, if I am to quote the one part in the quantum physics, they says the Schrodinger wave of the energy will collapse whenever the consciousness meet the wave, and then it will become a particle. Unless otherwise the consciousness come and meet with the Schrodinger wave, it never become a particle. So this discovery happened I think about 30 to 40 years ago, and there only they came to know the energy become particle because of the consciousness. If there is no consciousness, energy will be ever energy, no particle. And here also the Buddha says the tactile sense, something tangible has to come and hit the body, titillate the body, and there the full consciousness, the body consciousness we call, has to witness it, second it, then only it become a sensation. If the body, even the body is there, even the tactile sensations are there, if the mind is not there, you won't feel it. Otherwise we can say, as far as the body is feeling the tactile sensation, whatever the visual object come and impinge your eyes, no away. You have no any visual experience. Whatever the sounds coming at that time, no hearing happens. Because mind is occupied with the tactile sensation. So likewise, which one is doing at which time, it's a completely impromptu, ad hoc, no agenda there. So that is a side information just for the sake of theory. But anyway, whatever may be, once the adverting of the mind happens, basically toward the tactile sensation, we feel the sensitivity. So when the sensitivity happens, that sensitivity by itself is completely natural, and how we read it, whether it's pleasurable or painful, is completely depend on our value judgment. Completely depend on our likings and disliking. Completely depend upon our personality. Same thing can appear like a painful as well as pleasurable according to the circumstances. So we never observe this kind of thing, therefore we are going to give a set values, this is pain, this is pleasure, if you are ad hoc, if you are not really observing through the middle, beginning, through the middle to the end. The moment you understand, moment to determine and observe, from the beginning through the middle to the end, you will understand this value judgment is highly volatile thing, highly circumstantial thing. So if you do not know that the sensation is separate, the value do you give it, a pleasurable or painful, is completely a manifestation. What happens is you believe what you feel, that you are without arriving at a decision. If you keep on observing, you can see the same sensation at a time may appear like a pleasurable, at a time can appear like a painful. So therefore, the coloration of the mind and of a perception, the play of the perception, you can understand. And if you allow the perception to take the upper hand without mindfulness and without concentration, everything ultimately give a completely different coloration, different painting. Ultimately, you will be overwhelmed by your own perception. So that is the point where concept can become a reality. Otherwise, they are just concept. They are concept. your conceptual thing, but when and where you are going to believe the whole thing as this is the truth, others are wrong, you are believing your own dreams. Your concept become reality, and therefore the Buddha says, once you develop certain amount of mindfulness and the concentration, that means specifically once you master about this materiality, that means dwelling on the contemplation of the body on body, then that is in terms we can say when the mind becomes calm, breath becomes subtle, and we go to the kind of a inner space, then you expose into a situation, you can experiment this one. You can see how concept can become a reality, and if you are not challenging, not critical, you are in the same rut. But inside meditation, the mindfulness gives a fair chance you to get an alien approach, observe the phenomena as a external person, then only you can see how they are playing the game and the concept become reality. Whatever you see, the value judgment, the interpretation, the coloration you give is completely independent thing. Whenever this coloration become take the upper hand, your mindfulness broken, your path become crooked, the straight path is cut off, and then the friction arises, tension arises, mental pressure arises. So therefore, your foresight, your clear vision will be completely upset. So therefore, when you are meditating, specifically when your body and calm become, body and the object become calm, and once mind fall calm and collected on the object, many, many visions happens, many, many sounds going to happen, many, many tingling sensation in the body happens, many smells happens, tasting happen, and many thoughts going to happen. So if you are going to measure your meditation according to these perceptions, you are completely will be bewildered, other directed, or you will be with a wandering mind. So the approach that hinted in this poem is that when and where thinking happens, when and where pains and disturb you, when the outside sounds come, sometimes visual object happens, sometimes other projections happens, you must consider them as just papancha or mental proliferations or mental diffusement. Don't take seriously. Don't value it as a good omen or bad omen. You just try to see it. When you're observing, you will be, your mind will be fresh to see or accept the next moment fresh, not colored by the last moment. So ever the mindfulness has a better chance. So therefore, whatever comes, good or bad, you must not overshoot them. You must not fall short of it, lag behind it. So therefore, approaching or your proper preparedness for this mental, this thing, is a subtle fine art. It is not a science. So things are happening. Things happen due to your library shots, your past memories pent up, energies and your unachieved targets and your desires, everything is in it. When the mind is free, there are no impingements from the eye, visual objects, no sounds, no smell, no taste, and even the mindfulness on the breath also become calm, then what happens? All the faculties are open but no transaction. At that time what happens is projections from the existing library shots, and you feel like it as if reality, sometimes more than reality. So at that level you must not try to suppress them, or you must not indulge them. If you are going to suppress them, that means your mind will become agitated, and the overshooting can happen. If you are going to indulge them, your mindfulness lag behind, your target, you fall short of the target. So there are the few approaches you can understand. You have to observe all the phenomena as if outsiders, or you otherwise you can say you have to observe them in the awareness that is called choiceless awareness. So you have to give a kind of approach that is called evenly suspended attention. Don't measure this is good, this is bad, this is auspicious, this is unauspicious, this is a good thing, this is bad thing, nothing. So all the value judgments, your criterion must be surrendered. You must be fresh to approach, fresh to see things as they are. Then you can consider all these formations, fabrications, mental proliferations and diffusements are just simply passing clouds. They can't smear, they can't defile the sky. So let the passing shows to pass. Just see them as flux. Don't claim it as mine. Don't claim it as myself. Don't claim it as it is me. So this is completely different kind of an approach. So therefore when you keep on doing, what happens is your mind becomes a childlike mind. That is how the children are learning in the world. They have no preconceived ideas. They have no premeditated judgments. They have no value criteria. So they see the world completely fresh. Therefore they never make repercussions. They never antagonize them. They never specifically ask for something. They are with open bright eyes, see the things are moving. So much so we love children. But I doubt whether children love the adults. They are dumb, therefore they can't tell it. But present day it is sure that the growing generation is hating elders. Because elders are the real culprits, conditioned in this pure mind. But it is the culture, it is the way it is happening. But the Buddha cut short it. It says, if you can develop a certain amount of mindfulness and the concentration, develop in such a way, all the things happening in the present moment, consider it just as a flux, just as a papancha, just as mind-made thing, just a cloud. Don't get elated with what is happening, or don't get disheartened. Once you become elated, you will get bogged down. Your shooting will be falling short of the target. Whenever you become going against, you will overshoot the target. So therefore, the nachasari no pachasari, not to overshoot, not to fall lag behind, you must understand, just like tightrope walking, keep on practicing. Of course it is much applying or appealing, addressing to the sitting meditation, because when the object of meditation, primary object of meditation become calm and quiet, you go to a certain inner space, you go to a certain amount of whole body experience, and there you can treat it, everything as a flux, everything as a mind-made thing. And there your freshness, rejuvenation, and prepared for the next moment is ever new thing. And this is the best healing for a person to experience, and this is the highest loving kindness or well-being one can give to oneself. But it is happening in only one dimension. You can take care about yourself, you can't pass it to your dear and near ones. So therefore, only you have to help others is just by giving the method, telling this is good thing, have a faith, and have effort, keep on practicing. Early parts are very painfully slow. But after this painfully slow situation, if you once you gain the mindfulness and the concentration, the steadfast, make the mindfulness steadfast, make the concentration access of absorption kind, this kind of a training has to happen. when this training happens, we call cutting against the grain, going against the grain. Otherwise, what we believe is what our perceptions. These perceptions are basically based upon your likings and your theory knowledge and your desire, the faith, rationalization or deductive knowledge and the views. The Buddha very clearly says all these five criteria have a loophole. It has a kind of the disadvantage, even though you take it as your faithful thing, what you selected may be free of the truth. What you left behind telling it is not faithful may carry the truth. Whatever you select as your desire or your liking may not be carrying the truth. What you rejected as this is not my liking may carry the truth. What you select as your theory understanding, what is the given by the teacher or by the canon, may not be, there's a possibility not carrying the truth. What you rejected as heretic may carry the truth. What you win by the argumenting may be not associated with the truth. What you rejected as irrational, and that may carry the truth. The view you take may not be enriched with the truth, but you select rejected as not my view may carry the truth. So therefore, whenever the mental proliferation happens, you are based upon these kind of uncertain things, so therefore you have to be critical. The way of how to be critical is take the phenomena not so seriously, handle it with the soft hand. Don't try to say, this is the truth, what I experience is that under the nose experience, therefore I have to believe. No. You have to keep it open, evenly suspended, and observe it 1001 times. Again and again observe it, ultimately the truth will boil down, and you will never believe when the truth manifests, because it is always an accident. It is always an impromptu. It is always in a different proportion. So therefore you have to keep open-mindedness. So therefore the Buddha says, if you are overshooting or lagging behind, you will always miss the bus. In order not to do that, whatever the phenomena happen, don't take it seriously. Instead, observe it 1001 times and then you can see through them. Once you see through, you will understand the balance in how to do tightrope walking. So therefore, more and more you go there, you develop kind of a skill. Never you can experience such a thing in other skills in the world. All the other skills in the world, worldly things, it's very gross. It's very lenient. But this relationship is complete reciprocal. It is refining up to the utmost subtlety. So that is how you become refined, cultured and uplifted. So this is a brief translation of the morning talk. And now onward we will go for the question and answer session. And today also we have a fairly good number of questions. One English question, and there are a good number of Singlish questions, so I will first, before changing into the Singlish channel, I will run the English. The English question is, most venerable sir, you mentioned in the afternoon session sermon that to complete the Anapanasati, one needs to see the 11 sides or 11 facets, qualities of the anapana. Does this mean that one would not progress in the meditation until one goes all the 11 sides? appreciate your comment. Now this is indicating that as and when you observe more and more facets, your meditation progress. So start with one or the other one out of the 11 and keep on practicing. So it is not asking the question what are the 11 facets, but I will take time just to explain. 11 facets you find in the Silavanta Sutta, Satyavanta Sutta and many, many other suttas. Not the Silavanta. The number of Majjhima Nikaya Suttas, the Buddha says, if someone to claim that I have mastered the Anapanasati, he has to see 11 facets. Disa Atitanagata Pachupanna, Olarkamva Sukumangva, Hinangva Panitangva, Yandure Santikeva, Ajhattangva Bahitava. Olarikangva Sukumangva means very gross form of in-breath and out-breath and very subtle form of in-breath and out-breath. So these are the two facets, still the breath. So when you sit, just from the day-to-day activities, your breath is subtle. So you can see clearly this is in-breath, this is out-breath, this is sound, this is pain, this is thoughts-like. But luckily mind falls calm and quiet on the breath, ultimately what happens is it confined to the in-breath and out-breath, and the mind will be not worrying about the sounds, pain and the other kind of thing. And the breath comes to a very subtle form where the difference between the in-breath and out-breath disappears. The attractiveness or traceability will be reduced, but still the breath is there. So it is two facets, gross form and the subtle form. The other one is the form, the breath, appear like very appealing, very attractive, very good, you feel positive. But sometimes you appear, you are definitely face to face with the breath, but you completely, not appreciating it. You feel it is boring. It is, what is the use of this breath? I am from now number of hours or number of minutes with the breath, you try to give it up. Kind of a hina means that is you not appreciate, not colorful. Pranita means you are very happy. Beautiful breathing. But when sometimes breath is there, you feel, what is it? Just a wastage of time. I was with the breath for 1 hour, 2 hours. What is this? Like you have your approaches, hina panita. And the dureva santikeva, that is something mystic. Sometimes you feel the breath, at the beginning you pinpoint, in that point, in the left nostril, right nostril, or on the top of your upper lip. But after a while, when you are meditating, you feel breath is there about 2-3 meters ahead of you. Breath pattern is there, everything is there, but it is projected outside. Sometimes this point go inside the brain. You feel the point but go inside the brain. Likewise the location changes. When it happens, you feel like opening the eye and touch and see whether something wrong. Because you never believe, you only experience the starting point. Whenever it is going outwardly, inwardly, you suspect it. The fourth dimension is internal external. At the beginning you feel like you are in and observing the breath, something in the at the epidermis level. Sometimes you feel like you are sitting outside and you are observing someone's breath. Breath take these perspectives, internal, external. And sometimes under the nose, now breathing takes place, this is in breath, you know in breath. And you feel this is out breath, this is out breath. Sometimes you are there, breath is completely disappearing. It was very prominent, definitely it is leading to no breath or no feeling. Past it was, now it is not there. Breath is disappearing. Sometimes you feel breath is no more, but it's reappearing, slowly, slowly appearing. Past it was not there, in future you are sure you are going to see the breath. Likewise, the breath has many facets. Out of these 11 facets, when it is gross, when it is in, when it is colorful, when it is in, when it is present, you will go to the teacher and say, today meditation is very good and you happy to go and have the interviews. Whenever the breath becomes subtle, whenever the breath becomes outwardly dislodged, whenever the breath becomes be like someone else, whenever the breath becomes disinterested, whenever the breath becomes past and the future, you complain telling, I can't do anapanasati, I can't feel it, something wrong, and therefore you discourage it. But the Buddha gives the equal value. Out of 11, you appreciate only 5. 6 you consider as wrong. So one day you have to apologize, you have to tell it. Don't mistrust, don't ill-treat the breathing. You have to see all the 11 facets. Each and every moment is yet another facet. It is not a something to be discouraged. So therefore more and more you go there, you will understand the breath is the whole world. Everything is in one and one in everything. If you understand the breathing, you understand the universe. Till that you have to go. Till that you do is hacking, the mistrusting and complaining. All the kind of thing to the breath. To get the real perspective, you have to understand, even after the enlightenment, Buddha was observing the breath. Leave aside any other thing. Even after the enlightenment, Buddha was observing the breath because breath is everything. And many will ask that I have finished anapana, what next? Usually accumulating number of objects I have done. Metta-bhavana, Buddha-anusati, blah, 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 40 objects are there. Only I have done anapana. Can I go to the nibbana? What is the next lesson? What is next in the syllabus? But the anapana sati sutta, Buddha says, leave aside everything, take anapana itself. The anapana are not specific, I am telling you, it is one of the other things. But of course, when you read the canon, you feel the Buddha has given certain priority, some weight, and if you do anapana, that is everything. So therefore you have to, don't mistrust anapana, don't ill-treat anapana, so much so you are wasting time, it is lapsing. Each and every moment you are observing the breath is understanding in and out, universe as well as you, understand the Buddha's mind, understand the Tipitaka. You are taking care about the moral precepts, you are taking care about the concentration training, you are taking out the wisdom training. So therefore, the breath is a natural endowment. That is why the Buddha says, santocheva panitocha asechana kocha sukocha viharocha. This is such a calm, such a colorful, I mean it's not the colorful, that's a very nice term. Asechana kocha is kicking, you get free of charge. Breath is free of charge, it's already endowment. Only thing is, you don't respect it. You do all the other thing because breath is happening voluntary and involuntary, therefore nothing to worry. The moment you give up everything and do metta concentration on the breath, you become completely spiritual, you become completely religious, and you are shortest cut to the Nibbana. So therefore, breath has special appeal to our secular life as well as the spiritual life, understanding all the three trainings, everything. Now changing to the Sinhalese medium. Karuthara Swamin Vahanse keep avasthavakathima gilannu rahatan vahanselata budhurajan vahanse visin bojjhanga dharma deshana kirimen supat karavu seka taman vahanseyata me dharma vistaraya anbhikshva klava kiyava gat seka adha piritak vashyam bhavita karana bojjhanga sutrayati leda sukirime ilayati manovidya atmaka vatinakama ho vinat leda sukirime tudu dena hetu pahada dena meka budhume swamin vahansela kiyanne අපි දන්නවා බොජ්ජංග කියවම දෙපොළක සඳහන් වෙනවා සත්‍තිස් බෝධිපාශික ධර්ම සහ සත්ත බොජ්ජංග කියලා මේ බොජ්ජංග වචනේ දෙපොළක සඳහන් වෙනවා සත්‍තිස් බෝධිපාශික ධර්ම කියන එක අහලා තියෙනවා ඒක ඉතින් සාමාන්‍යයෙන් බුදුහාමුදුරු කියන්නේ අපේ ආයුධ මල්ල ගමනක් යනකොට ආධ්‍යාත්මික ගමනේ තියෙන්නේ ආයුධ මල්ල සතර සතිපට්ඨාන සතර සම්මාප්පදන් වීර්ය සතර ඉද්ධිපාද පංච බල පංච ඉන්ද්‍රිය සත්ත්ව පුඤ්ඤංග සහ ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ පොඩි පොඩි සෙට්ස් ගමන් මල්ල දාන දෙන අවුද සෙට් එක වගේ සෙට්ස් ටිකක් තියෙනවා. 37ක් තියෙනවා. මේ 37 තමයි බොජ්ජංග කියනවා සත්ත්ව පුඤ්ඤංග වලටත් බොජ්ජංග කියනවා. ඒ කියන්නේ බෝධියට නිතරම නැමිලා තියෙන එක. මේ 37 වීරිය නම් පොලක සඳහන් වෙනවා. සතිය අටපොලක සඳහන් වෙනවා. අනික් ධර්මද මේ පස්සද්ධිය කියන චෛසිකේ එකම එක පොලකයි සඳහන් වෙන්නේ. ඒක සඳහන් වෙන්නේ සත්පොච්චංග වල. මේක තමයි හීලින් ඉෆෙක්ට් එක. පස්සද්ධිය තමයි අපි හීල් කරන තැන. අපේ හිත ඇවිස්සලා තියෙන තාක්කල් අපි අපේ ඇඟට වද දෙනවා. අපි ඇඟට දඩ දෙනවා. මේක තැම්පත් වෙච්ච ගම පස්සද්ධිය කියලා කියන්නේ ශාන්ත සුන්දර භාවය වෙච්ච ගම ඇඟයි හිතයි දෙක සුව කිරීමේ වලට බයි. එයා මේ රිපෙයා කරන්න පටන් ගන්නවා. අපි කවදාකවත් මේකට විවේකේ දෙන්නේ අපි රූප පෙන්නනවා, ශබ්ද අසනවා, ගඳ පෙන්නනවා, රස පෙන්නනවා, පහසවල් දෙනවා, ජීවිත දේවල් කල්පනා කර කර හිතනවා. මේකෙන් තමයි අපිට ලාභ සත්කාර සම්මාන කිලෝක හම්බ වෙන්නේ, සමාජ තත්ත්ව ලැබෙන්නේ, දීර්ඝාන වාසි ලැබෙන්නේ, ආර්ථික ලැබෙන්නේ කියලා. නමුත් වෙන්නේ මොකද්ද? පිටිපන්දම දෙපැත්තෙන් පත්තු කරන එක තමයි වෙන්නේ. බෝධිද කැන්ඩලින් ද බෝධිංස් කියලා කියන්නේ අපරාදී ටික වැක්කෙලා නැස් වෙන මිසක්ක පත් වෙනව නෙවෙයි. ඒක නිසා තමන්න තමයි මෛත්‍රී කරනවා නම් තමන්න තමයි අත්ත කුසලයේ ස්වార్థය කරනවා නම් පස්සද්ධිය පොඩ්ඩක් ඇති කරගන්න. දවසකට විනාඩි 10ක් 15ක්වත් මේක මේ මොකද කියන්නේ රීචාර්ජ් වෙන්නේ දෙන්නේ. රිකියුපරේට් වෙන්නේ දෙන්නේ. පස්සද්ධිය තමයි මේ දෙවෙන්නේ. පසද්දී ඉංග්‍රීසිලා පසද්දී තමයි සුකේට ආසන්න කාරණාව ප්‍රීකේනවා. ඊට ඉස්සෙල්ලා අනික් ධර්ම ටික පෙළ ගැසිලා එනවා. ඊට පස්සේ තමයි මේක නිසිනින්ද දුවන්නේ මැෂින් එක. ඒතකොට තමයි ඉඳුරංගෙන් කිසිම මෙහෙයුමක් නැහැ, චේතනා නැහැ, සකස් කිරීම නැහැ, අරැඳීම නැහැ. මෙයා අඩුයි. මේක සාමාන්‍ය සිදුවෙන දන් තමයි නිින්දෙදී. නමුත් ඒක අසීයෙන් සිදුවෙන වැඩක්. යම්කිසි පොඬ සිහියෙන් යුක්තව මේ ඉඳුරංගෙන් පොඩ්ඩක් හිත ගලවලා අන්න අර ශාන්ත සුන්දර තත්ත්වේ තියන්න පුළුවන් නම් පැයක් ඉඳලා නැගිටලා බලන්න කොච්චර ශාන්තියක්ද හිතට එන්නේ කියලා. හීලින් එක ඉබේම තියෙනවා. මේක තමයි හීල් එක. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා පස්සද්ධි සම්බොජ්ජංගෝ කෝ කස්සප මයා සම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය නිබ්බානාය සම්වත්තති. කාශ්‍යපේ උඹ පස්සද්ධිය වඩලා තියෙනවා. උඹ දැන් ළඩ වෙලා ඉන්නේ. මතකනේ අන්නේ පස්සද්ධියට හිත දාපන්. ඒකකට වෙරි කම්ම සෝය. බුදුරජාණන් වහන්සේ ළඩ චාන් චුන්ද හඳුනන කතා කරලා කිව්වා චුන්ද මට බොජ්ජංග ටිකක් කියපන්. ඒක තියෙනවා සති සම්පොජ්ජංගයේ, ධම්මවිචේ සම්පොජ්ජංගයේ, පීති සුඛ පස්සද්ධි සමාධි උපේක්ඛා. මේක විශේෂම හීලින් ඉෆෙක්ට් එක දෙන්නේ පස්සද්ධිය. පසම්බනේ කියලා කියන්නේ සංසිද්ධ වීම. මේ සංසිද්ධ වීමේ තමයි කියන්නේ. නමුත් මේ ලෝකේ මොකද්ද කරන්නේ? කුප්පණේ. අපි මේ හොයාගෙන යන්නේ කුප්පණේ. ඒ නිසා අපි කුප්පය. කුප්පය කියන වචනේ දන්නවද? ගමේ පාවිච්චි කරන මොකටද කියන්නේ? කුප්පය කියන්නේ බයින්නකොට කේන්ද කියලා බයින්න. මොකටද කුප්පය කියන්නේ? ඉක්මනට කේන්ද කියන්නේ නේද? ඒ නිසා අපි කුප්ප වැඩ කරන්නේ මේ ඇහැ පිනවලා. කුපිත කරනවා අයවා. රූප ශබ්ද ගන්දරයද ඊයේ දවස් භාවනා කරන්න අහලා තිබුණේ මේ මුදුවේට සාන්ත වෙච්චාන් සද්දයක් ඇහෙනකොට ඇවිස්සන ගතියක් දැනෙනවා කියලා. පීරි ගන්න ගතියක් දැනෙනවා කියලා. නිස්කලංක කාවි කැඩෙනවායි කියලා. ඒ තරමට අපේ හිත ඇත්තටම කැමති මේ ශාන්තියට, මේ උපේක්ෂාවට. සෝරි මේ පස්සද්දියට. නමුත් අපි සෑම දක්ෂකමකින් අපි කරන්නේ ඒක හොල්ලලා ගන්න එක තමයි. ඒක තැම්පත් වෙන්න දෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනනම් අපි මඩවසයිත වතුර වීදුරුවක් කබඩයක් උඩ තිබ්බොත් එන්නේ එක තැම්පත් වෙනවා. ඉතාලම කලල් මඩ අංශුවක් අඟලක් ගමන් කරන්න සුමානක් විතර යනවා. ඒක ආයෙක තැන කලවම් කෙරුවොත් අර සීරම ආයවිසේ. ආයෙ සුමානකට වැඩි වෙලාවක් ගන්න තැම්පත් වෙනවා. භාවනාදී අපි කරන්න ඕන තැම්පත් වේ අරගෙන තැම්පත් වෙච්චාම හරි පාළුයි කියලා කියනවා. හරි කම්මැලි කියලා කියනවා. ඒකාකාරී කියලා ආය අවශ්‍යම. සක්මන් කරලා පොඩ්ඩක් අවශ්‍යලා ගන්න බබා. ආයගෙන තැම්පත් කරනවා. ආය අවශ්‍යම. මේක වතුර දානවා, ගින්දර දානවා, වතුර දානවා, ගින්දර දානවා. ඊට පස්සේ එළියට ගියාට පස්සේ ඇක්ෂන් පැක්ඩ් වයිට් ස්ක්‍රීන් 72 screen එකේ කට අරගෙන බලාගෙන ඉතින් රූපද සද්දද ගන්ධද රසද වක් කරනවා මේකට. ඉතින් වක් කරලා කියනවා හරි ටෙන්ෂන් එකක් එනවානේ. කෑමට නිින්ද යන්නේ නැහැ. හරි අත්‍යත් නේ. ඈපෙන්නේ නැතු යනවා කියලා. ඉතින් ඒකට තමයි කියන්නේ අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් මිනිස්සුනේ ලැබෙයිද මේ ගැළපීමක් කියලා. ඒක නිසා සාමාන්‍ය මගේ භාෂාවෙන් කියන්නේ මේ බෙදාගෙන කන කෑමක් කන්නේ. කිසි කෙනෙක් බෑ අපි ඔකුප්පණ්ඩ අපි ඉල්ලගෙන කන්න ගැඹුරු ඍඳකින් ඇදගෙන මේ නාන්නේ. ඒ නිසා භාවනා කරනකොට දෙනවා වෙන මොනවත් එපා. එක තැනක වාඩි වෙලා ඇද්දක වහගෙන ඉන්නක මොන තරම් සාන්තියක්ද කියලා හිතන්නේ. භාවනා පැත්තකට ගන්න, ධ්‍යාන පැත්තකට ගන්න, මාර්ගඵල පැත්තකට ගන්න. කතා නොකර ඇද්දක වහගෙන මෙහෙම ඉන්න එක පොඩි සෙල්ලමක්ද කියලා. මේක ආශ්චර්යයක් නෙවෙයිද කියලා කියන්නේ. පැත්තක ධ්‍යාන අභිඥා වැත්තක දාන මේ හිතට පොඩ්ඩක් ශාන්ති වෙන්න දෙන්න, විවේක වෙන්න දෙන්න. මේක තමයි බොජ්ජංගෙන් කෙරෙන්නේ. ඉතින් මේක ඉවර ගන්න ඉස්සර තව එක කාරණාවක් මතක් කරනවාට බුදුම සාංචනමක් කියලා තිබුණා. මේ සූපත් වීම සඳහා අපි කියන්නේ පිරිත් කියනවා කියලා. පරිත්ත කියලා කියන්නේ, පරිත්ත කියලා කියන්නේ අරස්තාවක් කියන්නේ. මේ අරසජාති තුනක් තියෙනවා කියලා ඒ ස්වාමීන් වහන්සේගේ ලියලා තියෙනවා. මම ඒ පොත පරිවර්තනය කරා තපිගෙන් සයදගේ අනුශාසනා කියලා. පරිත්‍යජාති තුනක් තියෙනවා බෞද්ධයට. එකක් තමයි ආහන පිළිත, දෙක තමයි කියන පිළිත, තුන තමයි කරන පිළිත. ආහන පිළිත කියන්නේ ආමෘත්‍යා ගෙදෙට වඩම්මල පිළිත් කියන්නේ නැල්ල ගෞරවයෙන් අහගෙන. එතකොට අපේ ගෙදෙට ආරසවසල් වෙනවා. ඊට වැඩිය දසදහස් ගුණේ කාරසවසල් වෙනවා තමන් හරියට මාත්‍රාව තියලා පිළි කියනකොට. එතකොට මේ යෙදෙන්න වෙනවනේ, තමන් ඊට යෙදෙනවනේ. ඒ කියනකොටත් අර්ථ දැනගෙන කියනවනම් බොජ්ජංගය කියලා කියන්නේ සති සම්බොජ්ජංගයයි, මයා සම්ම දක්ඛාතෝ කියලා කියන්නේ උඹලට මම හරි විදිහට පෙන්නවා කියන එකයි. අභිඥාය නිබ්බාන කියලා වචනෙන් වචනේ තේරෙනවනම් ඒක හොඳට ভাইබ්‍රේට් වෙනවා. ඒක දෙවෙනි එක අර අහන පිළිත් වගේ දසදහස් ගුණ. ඊටදී බරපතලම මේ අරසව තමයි කරන පිළිත හිත තැම්පත් කරන්නේ. සම්පූර්ණ හිත සතිය සමාධියෙන් පිරිච්ච වෙලාවට දෙන අරසාව, දෙන ඒ සුවසේවාව, හීලින් එක අය අහන පිළිත් සහ කියන පිළිත් එක බලනකොට ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන දවසේ විනාඩි 5ක් 10ක්වත් මේ අවුරුදු 50කට දීපු මේ මැෂින් එකට පොඩ්ඩක් නිකන් සර්විස් කරන්න, බැටරිය පොඩ්ඩක් රීචාර්ජ් කරන්න. ඉතින් කිනුලින්ම වෙලා නැති. අනික ඕනි කුණුහරුපයක් කරන්න ඕන තරම් වෙලා තියෙනවා. මේකට ගියාම කියනවා අයියෝ මොනවත් කරගන්න වෙලා නැහැ. ඒක කට අරගෙන ටෙලිවිෂන් එක දිහා බලන්න පැයක් කිසි කරදරයක් නැතුව දීලා. අල්ලපු ගෙදෙත් එක්ක පච කෙල කෙල ඉන්න ඕන තරම් වෙලා තියෙනවා. පැතිල භාවනා කරන්න කිව්වොත් අනේ අම්මේ ඒකට කියන කතා යනකොට බල්ල බිමට දාපු බත් කන්නේ. ඒ තාතකට මේ කුප්පන ගතිය රැඳ කැමති. මම මේ ඇනිමේ තරහක් නෙවෙයි, මගේ මේ වචන වල හැටි මේ කවුරුත් මේ හිතන කරගන්න බෑ. මේ මගේ මෙතෙන්ද ගියහම කීවෙන එකක් මගේ. මම මේ ඊයේ කිය සුද්ධ වෙනකන් මම මේ කරන්නේ නැහැ කියන එක නෙවෙයි. මේ අපි බලන්නේ අපි නටන නාඩගමේ හැටි. කවුද අපි අවශ්‍යන්නේ? මොනවා හරි තැම්පත් වෙගෙන උන්ට අපි නවල් එක කරන් කියවන්න පටන් ගන්නවා. රේඩියෝ එක දාගන්න. ටෙලිවිෂන් එක දාගන්න නැත්නම් කාටවත් ටෙලිෆෝන් කරනවා. මොකද අර තැම්පත් වෙනකොට මහා පාළුවතියක් තියෙනවා. ඉතින් මේක තැම්පත් කරන හැටි ඉගෙන ගන්න නම් ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා මොකක් කරන්න නැති කැලිකට බලයක්. කැලිකට ගියාට පස්සේ කවුරුත් නැහැනේ කතා කරන්න. නැත්නම් ගහක් මුලට බලන්න නැත්නම් ශුන්‍යාගාරයක් වගේ. ඇත්තටම කියන්නේ මේ යෑමම භවනාව කියලා මම කියන්නේ. එහෙම අපි මේ කියන මේ ඔක්කොම කරදර අරදර පැත්තකට වෙලා ණයින් වෙන්න ඕන කියන එකම ලොකු භවනාවක්. විචේතුකට මේ බොජ්ජංග වගේ දේවල් කරන ධර්ම බාටපත් වෙනා නිකන් මේ කවුරුත් කියන පිටක් අහනවා බෝ තමන් පිටක් කියනවට වැඩිය කරන ධර්මයක් බාටපත් වෙන නිසා අපිට පිට අවශ්‍යයි. මොකද හේතුව අපේ කර්මාවරණ තියෙනවා, කෙලේශාවරණ තියෙනවා, නොදෙන්නන රූපණත්තන්ගේ බලපෑම් තියෙනවා. ඒ නිසා අපිට පිට අවශ්‍යයි. නමුත් ඒ පිට තමන් තුළම හදාගන්න පුළුවන් තරම් මතක තියාගෙන දවසකට විනාඩි 10ක් 15ක්වත් මාත් එක්ක මම දැන් මෙතන අන්න ඒක තැන්පත් වෙන්න. එතකොට මේ බොජ්ජංග වැඩ. මම දැන් අපි දැන් මම දැන් මේ කතාව කියනකොට ඕගොල්ලන්ට රසයක් තියි. අහුණේ තියක් අහනකොට වෙන පැත්තෙන් අහන්න ඒකට කරබන අහගෙන ඉන්නවා. ඒ වගේ තමයි අපි ලෙඩ වුණාට පස්සේ අපිට ගොනුව නැති වෙනවා. ඉතින් ඒ නිසා කවුරු කැවිලා අනි ලස්සන්ට ඒ ගොනුව මතක් කරලා දෙනොත් අරයටත් ඒ විදියටම චිත්ත වීතිය යනකොට අර ගුණේ එන්න පටන් ගන්නවා. ඒක නිසා අපිට තනියට කප්පුඩියක් ගන්නකොට කොච්චර ජීුණත් අපිට අනික් කට්ටියගේ මේ කල්යාණ මිත්‍ර සහයෝගය අවශ්‍යයි. ඒ නිසා මේ බුදු වෙච්ච නිසා බුදුහාමුදුරන්ට ඒක ඕනේ නැහැ කියලා අපිට බය බුදුහාමුදුර පුතුන් දහම්දුරන්ට බොහෝම නිහතමානීව චුන්ද මට පිළිත්‍යා කියපන්. මට බුද්ධන්ට කියපන්. චුන්ද හාමුදුරන ඔබ වහන්සේ බුදුහාමුදුර ඔබ වහන්සේ ෆුල් චාර්ජර්ස් බැටරියක් අපි මොකටද බැටරි චාර්ජ් කරන්නේ ඕනේ නැහැ කියන්නේ කියන්නේ. උන්වහන්සේ දන්න මේ මනුස්ස හිත කියන එක ඕනේ පැත්තකට නරක වෙන්න පුළුවන් හදන්න පුළුවන්. ඒ වෙලාවට කළ යුත්ත කරන එකයි තියෙන්නේ. ඒ නිසා අපි කොච්චර බණ භාවනා කරත් අපිට පංචිල් පද කැදෙන්නේ. ඒක සාප කරන්න එපා. තව කෙනෙකුට ගිහිල්ලා කියන්න අනේ මගේ ඇති මෙහෙම දෙයක් වුණා මම මොකද මේ කරන්නේ. ඊට තව කෙනෙක් ඇවිල්ලා අපිට කිව්වොත් එහෙම අනේ මට මෙහෙම මෙන්න මේ අකට යුත්තේ නොකට යුතුම. යාගේ බලන්න ඕනේ අපේ පවුල කෙනෙක් කිතුමු හැදෙන්නයි හදන්නේ. උපක්‍රම දෙනසක ටෝට්ට ගැලපෙන වැඩේ කරන්න කිව්ව අම්ම ගහන්න ඕනේ. මොන අපි දන්නවනේ අපේ හිත කොච්චර පෙරලෙන සුළුද කියලා නිසා ඒ වෙලෙදි ගියාම ඔක්කොම සබ්‍රක්‍මචාරීන් වහන්සේලා අපි එක නාම හැම කෙනාට උදව් කරගන්න කෙනෙක් මිසක මෙයා බුදුහාමුදුර මෙයා ගෝලයක් මොකුත් නැහැ. බුදුහාමුදුර මමත් කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක්. මමත් සබ්‍රක්‍මචාරීන් වහන්සේ. එකට බ්‍රහ්මචර්ය හැටරේ. ඒකට එන අර මේ පෞලි ගතිය බලන්න. අපි ඔකට භාවනා කරනවා කියුවට පස්සේ මේක බුදුම තල්ලුවක් තියෙනවා. මේක තමයි සර්වඥයන් කියන්නේ සමග්ගාණං තපෝසුකෝ. සමගි වුණට සැපස සුඛයි. ඒක මේ ස්ත්‍රීද පුරුෂද පැවිදිද නැද්ද තියන්නේ කායද අමරපුරණේ කායද ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඔක්කොම අමාරු ගමනක් යන ඇත්තෝ. අපි එකට එක නඩේට යනවා නම් ඉබේම ගැම්ම එනවා. ඉතින් ඒකෙදි මේ ගමන යනකොට අහවලට මම අසවල් උදව්ව කරන්න ඕනේ නැහැ කියලා අයින් කරන්න දෙයක් නැහැ. අපි ළඟ තියෙන හැම හැකියාවකින් අනික කෙනෙකුට උදව් කරන්න. ඒ වගේම අපි මන් දැන් මේ වෙලාව ඉන්නේ මට කාගවත් උදව් වුණ නැහැ කියලා අපි කිසි දවසක ප්‍රකාශ කරන්න බෑ. කවුරු ඉස්සර දන ගන්න වෙයිද නේ සයිකාගම් කියන්නේ පරපටිපත්දාමේ ජීවිකා මගේ ජීවිතේ සම්පූර්ණ අනුන් ආබැද්ද ජීවිතයක් තියෙන කියලා. එතකොට ඇත්තටම නිකන් බබා ගිහිල්ලා අම්ම ගොඩක් ඉඳගත්තා වගේ. අම්ම ඔක්කොම කරලා දෙනවනේ අම්ම කිරිත් දෙනවා අරසාව දෙනවා අම්මගේ ඔඩොක් තියෙනවා. අපි නැතුව මේ අයිය වෙන්න ගත්තොත් මම දන්නවා කියලා. ඉතින් නම් ගමනක් නැහැ. මොකද කියන්නේ?
සම්පූර්ණ
පිටකොට මේ කාර්ම අහගෙන ඉන්නකොට
පිළිතුරට මේ
මෙහෙමයි අපි බ්‍රෙත් එක හරහා ගිහිල්ලා එක්ස්පීරියන්ස් කරන ඉන ස්පේස් එකනේ හෝල් බඩි එක්ස්පීරියන්ස් එකනේ මේ ලෝකේ ඉන්න බර ගානක් අපි දැන් නැතුනට සවුන්ඩ් එක දිගේ ගිහිල්ලා උතෙන් යනපත් ඇප් දෙක වහගෙන විෂන් එක දිගේ උකට යන්නත් පුළුවන් ආනාපාන දිගේ යන්නත් පුළුවන් ස්මෙල් එක දිගේ යන්නත් පුළුවන් මියුසික් එක දිගේ යන්නත් පුළුවන් ඕනේ තැනකට යන්න පුළුවන් උට ඔය භජන් වලදි කරන්නේ ඒ රිද්මික් සවුන්ඩ් එකක් දීලා අතෙන්ද ගෙනින ඔක්කොම ඊට පස්සේ ඒක ගානට නටනකොට ඉබේම හිත යනවා අර ඉන්ඩිවිජුවලිටි එකක් නෙමෙයි සම්පූර්ණ නිකන් පිරිච්ච ගතියකට. එතනින් ගියාම සමහරු සවුන්ඩ් ඔෆ් සයිලන්ස් එකට හිත දානවා. දැන් මම කිව්වේ කට්ටු ඇතුළට බහිනවා. සමහරු ඇත් එක වහන පේන ආලෝකයට හිත දානවා බහිනවා. කොතනින් ගියත් අපිට ඕන කරලා තියෙන්නේ හෝල් බොඩි එක්ස්පීරියන්ස් එකක් ගන්න. අපිට තියෙන්නේ ෆ්‍රැග්මන්ටඩ් නොලෙජ් එකක් දැන් ඇහැට ගියොත් කනට නෑ කන්න ගියොත් නාසයට නෑ. ඒක අපි දන්නේ නෑ. අපි හිතන්නේ ඥානන්ත සංසේ ලස්සනට කියනවා පික්චර් රෝල් දැන් නැහැ නේ දැන් ඉතින් ටීවී නේ බලන්නේ. මොන පික්චර් රෝල් එකට ගිහිල්ලා අපි ඉඳගෙන චිත්‍රපටයේ රූපව දකිනවා. ඒක ටිකට් එකටම හම්බෙනවනේ. එතනින් යන සවුන්ඩ් එකක් ටිකට් එකම හම්බෙනවා. ඕකේ සිගරට් බන කට්ටියගේ දුංගඳ නහයට හම්බෙන එක ෆ්‍රී. මන්තුරුව මකුණ කනවලට ඒකත් ෆ්‍රී. කයටත් හම්බෙනවා. අපි හිතමු සල්ලි දින නෙල කඩල් පැකට් එකක් හරි මොනවද හබහපත් ඉන්නවයි කියේ. ඒතර රූපත් තියෙනවා, ශබ්දත් තියෙනවා, ගඳක් තියෙනවා, රසක් තියෙනවා, පහසක් තියෙනවා. චිත්‍රපටිය ශෝකාන්තයද දුක්ඛාන්තයද කිව්වම මොලේටත් ඇදෙනවා. අපිට පේන්නේ පැය තුනේම අපි රූපත් බැලුවා, ශබ්දත් ඇහුවා, ගඳත් ඇහුවා, රසත් බැලුවා, පහසත් ලැබුවා හිතුවා කියේ. උ කවදාකවත් නැහැ. පිරස බලන වෙලාවට ගඳ බලන්නේ. ගඳ කවදාකවත් ඒක තේරෙන්නේ නැහැ. ওই පිච්චර් එක බලනකොට මුළු රිදී තිරේම තන්නේ කර ආලෝක ධාරාවක් දුවන වගේ පේනවා. ප්‍රොජෙක්ටර් එක හරියට දන්නේ නැකන දන්නවා. කාලෙන් 150ක් අපි ඉඳලා තියෙන අන්ධකාරය. පිච්චර් එකක් පෙන්වනකොට ප්‍රොජෙක්ටර් එක දන්නේ නැකන දන්නවා. ප්‍රොජෙක්ටර් කරන්නේ ආලෝකය ෆ්ලෑෂ් කරනවා අන්ධකාරයක් දෙනවා. ෆ්ලෑෂ් කරනවා අන්ධකාරයක් දෙනවා. කවදාකවත් අන්ධකාරය දකින්නද අපි? අපි කියන්නේ ඔකට රිදී තිරේ කියලා. නමුත් එහෙම එහෙමම කෙරුවේ නැත්නම් චලන රූප ගන්න බෑ. නමුත් අපිට පේන්නේ අපි දෙකටම චිත්‍රපටයක් බලනවා. මොන විකාරයක්ද කරලා තියෙන බලන්න. කවුද චිත්‍රපටිය හදලා තියෙන්නේ මේ බලන මිනිහා තමයි අපිට ඕන විදිහට ඒක හදාගෙන තියෙන්නේ. අතනින් මෙතනින් ශබ්ද ටිකක් ඇහෙනවා, අතනින් මෙතන රූප ටිකක් දැනෙනවා, අතනින් මෙතනින් ගඳ ටිකක් දැනෙනවා. සේරම අපි එකතු කරලා චිත්‍රපටයක් දැකගන්න. ඒකම තමයි මේ ලෝකෙ වෙන්නේ. බුදුදහමෙන් කියන මේ ඔක්කොම ෆැකල්ටිස් එකතු වෙන තැනක් කියන පස්සද්දීදී whole body experience ආනාපානධිගේ අඩියටම යන්නේ. කියලා බලන්න ඒක දකින්නේ ඇහෙන්ද කියලා, කනෙන්ද කියලා, නාසෙන්ද කියලා, දිවෙන්ද කියලා, හිතෙන්ද කියලා නැහැ. whole body. අන්න එතන තමයි ගෙඩි එකතු වෙන තැන. එතන තමයි මේ නිෂ්කාශනය සිදු වෙන්නේ. ගන්ධිනේ ඔක්කොම ඉවර කළ වැඩි ඉවර වෙන්නේ. අපි fragmented වෙන තාක්කල් bias. experience එක bias. ඒ කියන්නේ balance, imbalance. ඉතින් මේක දුවන්නේ whirlpool එකේ තමයි. ගෙඩිය වෙච්ච දවසේ ඔක්කොම එකට ආපු දවසේ සෙන්සර්ස් වලින් කට් ඔෆ් වෙනවා. සෙන්සර්ස් වලට එන ඉම්පින්ජ්මන්ට්ස් ඉම්මැටීරියල් වෙනවා. ආනාපාන කෙරුවට දැනෙන්නේ නැහැ. ශබ්ද ඇහුනට ඒ වෙලාවට ශබ්ද වදින්නේ නැහැ. ඒක වේදනාව දැනෙන්නේ නැහැ. ඇහැට රූප පේන්නේ නැහැ. ඉතින් මෙතන ගියාම මේකට කියනවා වෙස්ටර්න් එක තමයි වචන දාලා තියෙන්නේ whole body experience කියලා. සම් යුනිෆිකේෂන් එකක්. අන්න එතන තමයි හීලින් වෙන්නේ. එතෙන් එන්න ආනාපානෙ ඕනේ නැහැ. දැන් මම කියන්නේ කාර් එක ලයිසන් එකක් ගන්න ගියාම මොරිස් මයිනර් කාර් එකෙන් ගත්තාම කේම්බ්‍රිජ් එකට වෙනම ලයිසන් එකක් ඕනේ නැහැ. මයිනර් කාර් එකේ ලයිසන් එකේ හේමම අරකට ගන්න පුළුවන්. වෙන කාර් එකකට ගියාම ගියර් හතර කොහොමද කියලා පොඩ්ඩක් දැනගන්න. එක ලයිසන් එකයි වරක්. ඒක ගත්තට පස්සේ ඒක ඕනේ වාහනයකට ගන්න. ආනාපානෙන් හරි සද්දෙන් හරි මොකෙන් හරි අන්න මමයා කියන එකේ මේ තියෙන විකාර සූපේ පැත්තක දාලා පොඩ්ඩක් ඇතුළට යන්න. පොඩ්ඩක් මේ කියන fragmented mind එක වෙනුවට unify වෙන්න හරින්න. unify වුණාට පස්සේ තේරෙනවා මේක thunderbolt එකක්. කඩාවට ලෙඩ කරන්න බෑ ඒක. මේක universal power එකක් එතන තියෙන්නේ. අපි වොමනාවේ මේ කැලිය වලට කඩවට පස්සේ ඒකට දුන්න බෑ. ඒකකින් මේ ගුණක කුරේ ගිල වගේ භාගයට ගුණා යන්නේ අඩමානෙට කියලා අනිවාර්යයෙන්ම අද තමයි දුවන්නේ. ඒක තමයි world knowledge කියන්නේ. ඒකට තමයි අපි ලෝකායත දැනුම කියන්නේ. ලෝකායත දැනුම අංග සම්පූර්ණ ඇත්තෙම නෑ. නාස්තිකයි බාහිරවර්ති. මේක විතරයි අතුලට එන්නේ. ඒකට ඔක්කොම එකතු වුණාට පස්සේ මේ ඥානු කෙනෙක් එකතු වුණත්, පිළිම කෙනෙක් එකතු වුණත්, පැවිද්දෙක් එකතු වුණත් නැතුණත් ඒක එකයි. එතෙන් යනකොට common character එක මත වෙන. මනසක තියෙන පොදු ලක්ෂණ මත වෙන. කැඩිච්ච ගමන් පෞද්ගලික ලක්ෂණය, ෘචි අෘචිකම්, සංස්කෘතිය, අගයන් ආඩම්බරයන් සම්ප්‍රදායවල එතනින් ගියාම කන්වෙන්ෂන් ඔක්කොම රජපෙර. අතින් ගියාට පස්සේ ඒ ඩෙන්ටිටි නැති වෙනවා. මයින් ටු මයින් කනෙක්ෂන් එකක් එන්න පටන් ගන්නවා. බුදුහාමුදුරුවෝ මොකද්ද මේ කිව්වේ? මොකද්ද ටෙලිපතික් කියන්නේ? මොකද්ද මයින් හීලින් කියන්නේ? මොකද්ද සෙල්ෆ් හීලින් කියන්නේ? ඕක මහලොකු දේවල් නෙවෙයි. මම ප්‍රශ්න කරන්නේ අඩුවන පොඩි එකාට කරදර කරන්නේ නැතුව අම්මා නිකන් ඉන්නවනේ ඒ වෙලාවේ. එතකොට ඌට දැක් කරගත්තා. නැත්තම් අම්මලා කරන්නේ ඒ පොඩිම අවශ්‍යණ එක. පිටිත් කියනට ඌ පැත්තක තියලා නිකිටිත් කියන්නේ. එතකොට ඌගේ මයින්ඩ් එකේ හැම කාම්ඩව. ඌ එක හීල් කරගන්න. කොයි ක්‍රමේ පොඩි එකා කොතනින් ඒ කන්ටේන්මන්ට් එකට යනවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි පොඩි එකා ඩිස්ට්‍රැක්ෂන්ස් අද. පොඩි එකා හුඟක් වෙලාවට ඉන්නේ one thing at a time and that done way. ඌ සෙල්ලම් බඩුවක් එක සෙල්ලම් කරනකොට බලන්න අනික සෙල්ලම් බඩු ගැන උරි කරනවා නේද? අම්මා කොහෙද ඉන්නේ කියලා උට කරන්නේ නැහැ. ඌ ඒකට ගියා එච්චර. ඒ කියන්නේ ගෙඩිය පිටින් ඌ ඉන්නේ. අපි තමයි මේ මෙහෙ බලනකොට අරේ හිතනවා අර නානා ප්‍රවිදිත අවුල් කරගෙන ජීවත්. ඉතින් sorry කියලා තමයි කියන්නේ. sorry. මේ කන පරිප්පුවේ හැටියට ඉල්ලගෙන කන්නේ sorry කියලා කියනම අපි මේ උත්සාහ කරන්නේ ඒ ක්‍රමයේ හරහම ආපහු ඒ කියන්නේ මේ දැනුමෙන්ම මේ අපි තියෙන ලෝකායත දැනුමෙන්ම ආපහු යන්න දෙන පාර ඩිකන්ඩිෂන් unassuming unlearning process එකට යන්න ආද නේද උඩ හරිය සිම්පල් ලයිෆ් එක සිම්පල් ලිවිං හයි තින්කින් බේසික් නීඩ්ස් විතරයි ලක්ෂ්‍ය රීස්නේ ඒක නුඟාක් කියලා හිත තියෙන ගෙඩිය පිටින් ෆ්‍රැග්මන්ටඩ් නේ ඒක තමයි අපි අපිට කරන්න තියෙන ලොකුම සාන්තිය ඒකෙන් නිකුත් වෙන ভাইබ්‍රේෂන් එක අනිවාර්යයෙන්ම අනික් වෙන හීල් කරන ඒ යුනිෆයිඩ් මනසක් තියෙන කෙනාගේ ভাইබ්‍රේෂන් එක අනිවාර්යයෙන්ම අයින් කරනට ඉන්ෆෙක්ෂස් තේරෙනවා හීලින්ම තමයි ඒකට ඒ මනසත් තියෙනවා මෙයා කොහොමද මේක කරන්නේ කියලා එහෙනම් ඒ යමක් නොකර හිටීමෙන් තමයි අර යුනිෆිකේෂන් එක ගන්න ක්‍රාෆ්ට්මන්ෂිප් නේ ස්මාර්ට් වෙන්න හදන්නේ ඒක දෙක හිත දැම්පත් කරගෙන ගරුතර ස්වාමීන් වහන්සේ නිකාන්ති යන කොමන්ද ඉනින්දින් වෙනකොට හඳුනා ගන්න බැහැ නිකාන්ති කියලා කියන්නේ වචනවල තියෙන මෙහෙමයි යකඩවලට කියන අයස්කාන්ත කියලා. යකඩෙකට කියන නම තමයි අයස්කාන්ත. අයස් කියන්නේ යකඩෙටම. අයම් කියලා වචනවල තියෙන අයස් කියන වචන දෙකම සංස්කෘත ශ්ලෝකයේ එකමයි. අයස්කාන්ත කියන්නේ යකඩ ඇද ගන්නා සුළු. කාන්ති කියන්නේ කියන්නේ ඇද ගන්නා සුළු. ඒ කියන්නේ අයිසක් නිව්ටන්ගේ තියරිකේ ප්‍රධානම ගුරුත්වාකර්ෂණේ රිපල්සිව් පවර් එකක් නෑ ඒක තියෙන ඇට්‍රැක්ටිව් පවර් එකක් විතරයි. ගුරුත්වාකර්ෂණේ දිනේ ඇද ගන්න හැකියාව. ඒ වගේ නිකන්තිය තියෙන්නේ මේ ආකර්ෂණේ කාන්දම් ගතිය කියලා කිව්වට කියන්නේ. ඒක නිසා තමන්ගේ සීලෙට සීලෙත් නෙමෙයි මේක ඇත්තටම කතා කරන්නේ භාවනා කරනකොට එන ආලෝකයට ප්‍රියමනාප ගතිය, ඇදෙන ගතිය, ඇලෙන ගතිය කියන නිකන්තිය. භාවනා කරනකොට තියෙන ලොකු වීරියක් එන. හොඳට භාවනා කරනකොට වීරියෙන් පිරෙන්න ගන්න. එදාට ඒකට ඇලෙනවා. ඒ වගේම මෙනෙහි කරන්න ඕනේ දැම්මට කරන්න පුළුවන් කියලා යන්න හදනවා. ඊගාට ඥාන පහළ වෙනවා. ඊගාට උපේක්ෂා පහළ වෙනවා. සතිය පහළ වෙනවා. ඒක ඔක්කොටම ආකර්ෂණ ශක්තියක් කරන මෙනි මේ ආකර්ෂණ ශක්තිය නිසා ඒ ධර්මයාගේ දියුණුව කඩාගෙන ඒ ධර්මයේ මේ මූල ප්‍රභවයෙන් කපහරිනවා. ඒ නිසා 10 වෙනි උපක්ලේශ කියන්නේ නිකන්තිය කියලා. නිකන්ති කියන්නේ අනිකුත් තමන් භාවනා කරනට ඇති වෙන මේ හොඳ පැතිවල තියෙන ආශාවට. ඒක මමයේ කියා ගන්න ගැටි. ඒක මගේ කියා ගන්න ගැටි නිකන්තිය කියන්නේ. නින්ද කියන්නේ එහෙම අවදිමත් ගැතියක් නෙවෙයි. නින්දදී තියෙන්නේ කුසීතකමට ආශාව විතරයි. කම්මැලිකමට ආශාව විතරයි. සත්‍යයකට හෝ ආලෝකයකට හෝ අනික් ශ්‍රද්ධාවකට ආශාවක් නිකන්තිය මේකෙදී එන්නේ නැහැ. නිකන්ති නැති කර ගැනීම කුමක් කළ යුතුද? අපි දැනගන්න ඕනේ නිකන්ති ආදීනව එච්චරයි. හොඳ දේ වුණාට උනට වැඩි යෝනේ නැහැ. මේ ඇති වෙලා තියෙන හේතුඵල ධර්මික ප්‍රතිපලයක් මිස මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි. මේ ධර්මතා ඇති වුණු කාටත් මේක එනවා. නිසා ඒව පැත්තක තියලා මූල කර්මස්ථානෙම හිත දාන්න. මේකටවත් වෙන්න එපා. නිකන්ති වර්ධන වෙනුයි කුමක් කළ විටද? නිකන්ති වර්ධනය වෙන එක තමයි සංසාරයේ ස්වභාවය. ඒකට මොනවාක්වත් ඕනේ. අවිද්‍යාව තියෙන තාක්කල්, ආසව තියෙන තාක්කල් නිකන්ති ස්වභාවයෙන් ගන්නවා. දැන් අපි විභාගයක් පාස් වෙච්චම සතුටු වෙනවා. මට හැකියාවක් ආවා මට මේ ඒක තමයි. ඒක අපි කියන මොටිවේෂන් එකට තියෙන්න ඕනේ කියලා. නමුත් ඒක නිකන්ති බව දන්නවනම් අපි තියෙන්නේ ලිමිට්ස් වල ඉඳගෙන වැඩේ කරන්න. ඕනට වැඩි ඒකට නතු භාවයක්, දීන භාවයක් ඇති කරගන්න ඕනේ වෙන්නේ. කර්තෘ ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වඩන විදිහ තදින්ම සිත එකඟ වී ආනාපානයේ සිහිමි නොදණියයි. එවිටම ලා අලුපාට තිරයක් ස්ක්‍රීන් එකක් වැනියාවක් ඉදිරියේ තිබෙනසේ දැන දැක ටික වේලාවකින් ආනාපානයේ නැවත ක්‍රමෙන් වැඩි වේ. මේදී හුස්ම ගන්න විටදී හෙළන විටදී ඉහතකී තිරයේ වෙනස් වීම ඇති වේ. ඉන්පසු ටික වේලාවකදී නැවත ආනාපානයේ සිහිමි නැති වී ගොස් ඉහතකී තිරය මත සියුම් දිය බිඳු මතුවේ. නොනවති මේ දේ සිටුවේ මේ සිටියන් සියල්ලටම පසුව කිසි දෙයක් නොදනීයයි. නැවතත් ටික වෙලාකින් මුළු සිරුරම තිගැස්සී නින්දෙන් අවදිවිටකමින් දැනේ. අවදිවිටදී ආනාපානය මුළුමලින් සිවුමී පවතී. මේ අවස්ථාවේ සිත නින්දට වැටීමක්ද එසේ නැත්නම් ඒ වළක්වා ගන්නේ කෙසේ? මේක ඇත්තටම මේ කෙලෙස් නින්දක් නෙවෙයි, තමුස් සතියේ හෙල්ලීමක් කියලා කියන්නේ. සති ධාරාව මේ වෙලාවේදී සාමාන්‍ය සතිය බෑ, සුපතිකිත සතියක් ඕන. ඒ කියන්නේ සතියේ ඊට වැඩි 6 ගියර එකට වැටලා තියෙන්න ඕනේ මේ කල්ලන්. සාමාන්‍ය පවතින සතිය මෙතෙන් යන්න සුදුසුකම් දුන්නට මෙතෙන් යනකොට වී සත් සමා මේක හැම ඉන්දිය ධර්මයක්ම රේන්ෆෝස් වෙනවා. සද්ධාව සුපර්ෆිෂල් ෆේත් කියන එක ප්‍රසාද සද්ධාව ඕකප්පන සද්ධාව බවට පත් වෙනවා. තමන්ගේම වීර්ය ආදී ධර්ම ගැන තමන්ට විශ්වාසයක් පහළ වෙනවා. බුදුහාමුදුරු තියෙන විශ්වාසය නෙමෙයි, මගේ උත්සාහය, මගේ සමාධිය, මගේ ඥාණය මට මෙතෙන් යන්න පුළුවන් කියලා. ඒ වගේම වීර්ය පිළිබඳව ආරම්භ ධාතුව නික්කම ධාතුවක් බවට පත් වෙනවා. පටන් ගන්න තිබුණ වීර්ය නෙමෙයි, ඊට පස්සේ තව කෙනෙකුට කියලා දීලා අඬ ගහගෙන යන්න පුළුවන් තරම් වීර්යක් එන්න ගන්නවා. පැතිරෙන වීර්යක් එන්න. සතිය සුපතිත්ත්‍ය වෙනවා. සමාධිය අර කියන විදිහට උපචාර සමාධියතු අර්පණ සමාධියට වගේ ඒ අරමුණෙන් හිත ගලවන්න බැරි විදිහට අරමුණත් එක්ක තද සම්බන්ධයක් ඇති වෙනවා. ප්‍රඥාවත් ප්‍රෙඩිකටබල්, වෙරිෆයබල් and credible විදිහට පටන් ගන්න. මට නම් මේක මේ මම ඊට පස්සේ ආය ආලෝකයක් ආවට මම රැවටෙන්නේ නැහැ. මට ලুকু දෙයක් ආට මට කරන්නේ මට කරන්න දෙන ආනපනිය අනේකමයි කියලා හොඳට විශ්වාසය පහළ වෙනවා. ආන්නේ මට්ටමට පහළ වෙනකොට කියන සතිය නැතිනම් ඒ සතිය මදින සතිය ලුහුට ආයමක් වෙනවා. සතිය ස්ලිප් කරන ගතිය නේ. ඒ ස්ලිප් එකක් තමයි මේ පෙන්වන්නේ. ස්ලිප් වුණාට පස්සේ ආපහු සතියට වැටෙන්නේ ගසල. වැටෙන්නේ කවදාකවත් පිට යන්නේ නැහැ. අරමුණටමයි වැටෙන්නේ. ಗುಣ ටිකටමයි වැටෙන්නේ. ඒක පාට ගෙනලා තැරිය වගේ වෙනවා. ඒකෙන් තේරෙන පටන් ගන්නවා ඊට පොඩ්ඩකට ඉස්සෙල්ලා සතිය තිබිලා නැහැ. සතිය කැඩිලා නැවත සතිය එනකොට තමයි ගසලා ගෙනලා තාරන්නේ. ඉතින් ඒක නිසා මේ ධර්මතාවයක් වැඩ කරනවා. හැබැයි ස්මූත් රන් එකක් නැහැ. ඉතින් මේ මේ මේක වළක්ව ගන්න නම් ඒ බුදුම ස්වාමීන් වහන්සේ කිව්වේ නින්දට යනකොට නින්ද යන හැටි හොඳට බලන්න කියලා හැමදාම. අපි නින්දට යනකොට කොහොමද මේ අවදි මනස, අවදි ක්‍රියා ශරීරය හිමීට තැම්පත් වෙලා, මනස තැම්පත් වෙලා ටිකෙන් 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 නිකන් අයිස් ටිකක් ගල් වෙනවා වගේ, ඉටි ටිකක් ගල් වෙනවා වගේ මේක තැම්පත් වෙන හැටි බැලුවොත් මේ ගැස්සෙන්න පොඩ්ඩකට ඉස්සෙල්ලා මේ ගුණධර්ම ටික එකතු වෙලා තමයි සීතල වීගෙන එන බව තේරෙන්න පටන් ගන්න. හැම දෙෙම නිකන් ෆ්‍රෝසන් වෙනවා. අන්නේක වෙනකොට දැනගන්න ඕනේ මෙයා මේ යන්න හදන්නේ ගැස්සෙල් එකට තමයි. ඒ කල්ලාතු අල්ල ගන්නවයි කියන එක ලෑස්ති වෙලා යන්නේ විතරයි කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් ඉන්නේ මැක්‍රෝ ලෙවල් එකේ නිින්ද යනකොට බලන්න කියනවා. ඊට පස්සේ උදේ පාන්දර නැගිටිනකොට බලන්න කියනවා. හොඳ සතියෙන් පුරුදු කරපු කෙනාට තියෙනවා හිත අවදි වෙනවා කියන එක එකක්, ඇහැරිනවා කියන්නේ තව එකක් කියලා. හිත අවදි වෙනවා කියන්නේ අවදි වීම. ඒකට තේරෙනවා මගේ නිින්ද ඉවරයි කියලා. ඊට පස්සේ සතිය ආරෙනකොට අපි සතියෙන් ඉන්නේ කියලා බලන්න. ඇස්තරණේක සතියෙන්ද කෙරෙන්නේ කියලා. එහෙම නැත්නම් වෙනද කරන වැඩි දෙකට කඩලා පුළුවන් තරම් සතිය දියුණු කරගන්න. එතකොට අපිට තේරෙනවා නැති මමෙක් ඉතිසල නැතුව හිටපු මමෙක් ටක් කරලා තියෙනවා. ඇති වෙලා අපි ඔරියන්ටේෂන් එක ගන්නවා පෙරදා හිටපු තැනමද මොකද වෙලා කියන කෙනා ඔරියන්ටේෂන් එක අරගත්ත පස්සේ යන්තම් නැති සක්කාය දිට්ඨිය හදාගත්තයි කියලා ඔන්න වැඩපටන් ගන්නවා. නැතුව තිබුණු ආත්මය ඔක්කොම හුලං ගහලා සකස් කරලා ඊට පස්සේ බබා වැඩට දාන. ওই වැඩපිළිවෙලයි ඒක නැති වෙන වැඩපිළිවෙල දෙක බලනකොට උට බොහෝම සමාන වැඩක් වෙනවා. ගැස්සිලා ආපු ගම අපිට නිකන් ෆැමිලියරිටි එකක් එනවා. දැන් නම් ඉතින් හරි. ඊට පොඩ්ඩකට ඉස්සෙල්ලා තිබිලා තියෙන්නේ ආත්මයක් නැහැ, මනා මේ ඉන්ටෙන්ෂන් එකක් නැහැ, විල් එකක් නැහැ, ගිහිල්ලා ස්ලිප් වෙලා ගිහිල්ලා. සරුංගලේ නූල කඩලා ගිහිල්ලා වගේ ගිහිල්ලා. අන්න ওই දෙකම මේ සතිය ආලෝකයට යට කරපු දවසේ අපිට තේරෙන්න පටන් ගන්නවා අර නැවත සත්‍ය මේ සක්කාය දිට්ඨිය නැවත ආත්මය නැවත ඒ ලක්ෂණ පහ වුණාට අපිට ඉස්පාසුවක් එනවා. ඒක නැති වුණාට පස්සේ අපිට වෙන්නේ අපි lost, නැති වෙලා, අසස්න වෙලා, දිය වෙලා, අපේ අනන්‍යතාවය නැති වෙලා. ඒක මහා විනාශයක්. ඒක මහා අකෘතබ්බයක් වගේ වෙයි. ඒ නිසා මේ දෙකේ එකකට වැඩි එකක් හොඳ නැහැ. නමුත් අර ඒ වෙලාවටත් අවධියක් ගන්න පුළුවන්ද කියන එක තමයි මූලධර්ම ප්‍රශ්නේ. අන්නර කියන විදිහේ ගැස්සෙන්න පොඩ්ඩකට ඉස්සර තිබුණ එකට අපිට සති ධාරාව, සති ආලෝකය වටන්න පුළුවන්ද කියන එක. ඒකට කියනවා මෙහෙම, ඒ කියන්නේ figurative language එකෙන් කතා කරන්න වෙන්නේ, කෙනෙකුට පුළුවන්ද කියලා අහනවා හීනෙකට අවදි වෙන්න. මම දැන් හීනේ ඉන්න බව හීනේදී දැනගන්න පුළුවන් කියන්නේ. lucid dreams එන දුර පිහිටු පේන්නේ අන්නේ වෙලාවේ කෙනෙකුට self conscious වෙන්න පුළුවන් කියලා. එහෙම පුළුවන් නම් ඔය කාලොස් කැස්ටනීන්ට නා පොත් ගොඩක් කියලා තියෙනවා සවුත් ඇමරිකාවල. එයා කියනවා ඉස්තරජුණු මායා civilization එකේ ද කොහෙද ආපු ඒ tribal group සාමේ ඉන්නයි කියලා. එතනසගේ වැඩේ මෙව හොයන එක. ඒකි කවදාකවත් ඒ tribal group එකේ නායකත්වය දෙන්නේ නැතුළු හීනට අවදි වෙන්න බැරි මිනිහෙකුට. ඒකලු qualification. ඒගොල්ලෝ පුරුතුකන්මයි කියන්නේ ඕනම වෙලාවක තමන්ට නිකන් තනිකමක් බයකමක් අසරණකමක් දැනුණොත් අත් දෙක මෙහෙම තියලා මේ රේඛාව දෙක එකට ලං කරලා මේ මැප් එක නිතරම හිතට ගන්න කියනවා. දැන් මෙයා මට බනිනවා. මම දන්නවා මට දැන් කේන්ටි කියොත් මට හොඳ නැහැ කියලා. එහෙමනම් කරන්න ඔයා බැනපොදි මම මේකට හිත දානවා. මේ මට යමකට තද බල ආසාවක් ඇති වෙනවා. මම කරන්නේ මේකට හිත දානවා. විභාගය කියලා ප්‍රශ්නකට උත්තරේ ඉන්නේ මේකට හිත දානවා. දාපු ගමන් මේක නිකන් මේ මැප් එක හිතේ නිතරම හිතේ හිතනවා. තමන්ගේ අතේ රේඛා. හීනෙදි තමන්ට සැකයක් ආවොත් එහෙම මේක හීනයක්ද නැද්ද කියලා මේක චෙක් කරලා බලන්න කියලා. මේක හොඳට බලන්න පුළුවන් නම් වෙරිෆයි කරන්න පුළුවන් කියලා. අන්න එහෙම ටෙක්නික්ස් වගේක් දාලා කොහොම හරි හීනෙට අවදි කරනවා. අවදි කරනට පස්සේ ඔක්කොම අභිඥා ලැබෙනවා. අපිට හීනෙම ඉගිලින්න පුළුවන්, හීනෙන් ඈත තියෙනවා බලන්න පුළුවන්, හීනෙන් හරි එක්ස්ට්‍රා සෙන්සරි පර්සෙප්ෂන් ඔක්කොම හීනෙදී තියෙනවා. ප්‍රශ්න තියෙන එක අපි දන්නේ නැති. ඒ හීනෙට අවදි වෙනවා එකක් තමයි අනේ බ්ලැන්ක් එකට අවදි වෙන්න පුළුවන් කියලා බලන්නේ. හිත සම්පූර්ණයෙන්ම බ්ලැන්ක් එකට හදනකොට අපි හිතා ගන්නවා මේලාදී ෆුල් සර්ච් ලයිට් එක දාගෙන ඉන්න ඕනේ මොකද වෙන්නේ කියලා. ඒක නිකන් මේ ඊගෝ එක ඇති නැති වෙන අවස්ථාව, විල් එක ඉන්ටෙන්ෂන් එක ඇති නැති වෙන අවස්ථාව. අන්නේ ඒ ට්‍රාන්සිෂන් එක මේ මල පනින තැන, දන්නා තැන ඉඳලා නොදන්නා තැන වැටෙන තැන අවබෝධ කෙරුවොත් ඒක මනුස්ස මනසේ පදුමාකාර ජනේලක් විවෘත කිරීමක් වෙනවා. අපි මේක බෑ කියලා සාමාන්‍යයෙන් දාලා තියෙන්නේ. නමුත් නින්දට යන හැටි බලනකොට එක මේ ගොරෝසු විදියට මේක චෙක් කරන්න පුළුවන් කියලා. ඒ නිසා මේක මේ අඩුපාඩුවක් විදියට තමයි කියන්නේ, සත්‍ය අඩුපාඩුවක් කියලා. නමුත් බරපතල චෝදනාවක් හෝ වැරද්දක්වත් නෙවෙයි. මේක අභ්‍යාසයකට ගන්න කියනෝ නැති වුණාට පස්සේ සීයේ එන වෙලාවයි දකින්නේ. නැති වෙන්න හදනකොට තියෙන ලකුණු ටික අඳුරන්න පුළුවන් කියලා. ඒ නැති වෙගෙන යනකොට ගල් බීමක් වෙනවා, සීතල වීමක් වෙනවා, ගුලි වීමක් වෙනවා. අන්නේ ගුලි වීම වෙනකොටම වෙනදට නැති සතියකින් එක දිහාම බලන ඉන්න ගතියක් ඇති කරන්න කියනවා. මේක හදා ගන්න. නමුත් මේ විස්තරය හරි ෂොක් කියලා දෙනවා. ඒ කියන්නේ අර first experience එක යා. ඒක ක්‍රිෂ්ණමූර්ති හරියට ඔබ විස්තර කරනවා. ක්‍රිෂ්ණමූර්ති විස්තර කරනවා මේක සාමාන්‍ය ලෝකේ ඕන කෙනෙකුට දැක් ගන්න පුළුවන්. තද බල නින්දක ඉඳලා නැගිටිනකොට පස්සේ මම එයා ඉන්නවා දිග බලලා හරි වැරදි ඔක්කොම තියෙනවා. තද බල ඉඳනකොට මොකක්වත් නැහැ. ඒක අපි දන්නේ නැහැ මොකද උනේ කියලා. නමුත් හරි රිලැක්සේෂන් එකක් මේ නැගිටිනට පස්සේ. ඒ නිසා මේ අත්දැකීම අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. නමුත් අපිට විස්තර කරන්න පුළුවන් වෙන්නේ අවදි වුණාට පස්සේ පිටිපස්ස බලලා. පිටින්දි වෙන්නේ නැති මම මේ උදේ පාන්දර නැගිටිනකොට ඇති වෙන හැටි. අන්නේ ඇති වෙන හැටි හොඳට බලන්න ඉන්නේ. නැතු වෙනකොට පාට මතු වෙලා හිත විතරක් ඉඳලා ඇත්තේ කරියර පස්සේ ඒ ලකුණු වලින් අපි ඒක තහවුරු කරගන්න හැටි ඊට පස්සේ ක්‍රියාත්මක වෙනකොට පරණ පුරුදු බර වාහනේ බව තේරෙනවා. ඉතින් දුවනවා. දවසේ 30ේම දුවලා ආය හන්දාවට ආයතරයක් වාහනේ පොඩ්ඩක් අයින් වෙනවා. අන්න ඒක හොඳට අවදිින් බලන්නේ කියලා. ඒක නිකන් මේ දවසේ කටයුතු වල ස්පිරිචුවලිටි එකක් ගන්න පුළුවන්. මහන්සියලා වැඩ කරනකොට අපි මේක යන්ත්‍රයෙන් වැඩ ගන්න. නින්දට යනවා කියලා කියන්නේ ටටා ඉල්ලෙන්නම්. අබදොයි. ඊට පස්සේ ආයෙත් උදේ නැගිටින ගමන් කොහොමද නැවතී ඒ සංඥා ටික අර අරන් තිබ්බම ඇඳුමක් අරගෙන ඇඳ ගන්නවා වගේ එන හැටි දිහා බලනකොට පේනවා මේ විදිහට නින්දකින්වත් මේක relax නොවුනොත් දවස් 3කින් 4කින් පිස්සු වෙනවා. ඒ insomnia එකම આવුත් ආයෙත් පස්සේ ජීවත් වෙන්න වැඩක් නැහැ. මුළු රැම නින්දරෙන් ලෙඩක් આવුත් භයානකම ලෙඩේ තමයි රෝගී තියෙන. අන්න අර කර slip එක යන්න දුන්න නැත්නම් tension එක යන්න දෙන්නේ නැහැ. ජීවත් වෙන්න බැලුව යන. ඉන්සන් ඉන්න අත්‍යවශ්‍ය. ඒකෙන් තමයි අපි මේ energy balance එක මේ නිෂ්කාශනය සිද්ධ කරන්නේ. එතන අපිට වැඩ ගන්න පුළුවන් කොහොමද නින්දට වැටෙන්නේ කොහොමද නින්දෙන් අවදි වෙන්නේ. අන්නේ දෙකේදී පේනවා කොහොමද නිකන් සාමාන්‍ය ක්‍රමයට සක්කාය දිට්ඨියතාවකාලිකව නැති වෙන හැටි ඇති වෙන හැටි. ඒක භාවනා විදි වෙනවා ආනාපානෙන් ඔයගේ හුදුවට සිහිනුනට පස්සේ වෙලාවක කාලය සහ දේශය කියන එක අපි අමතක වෙලා එක පාරට අපි කාලයට සහ දේශයට අවදි වෙනවා. ඒක ගැස්සීම තමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි මේ උත්සාහ කරන්නේ. ඒක නිින්ද නෙවෙයි. හැබැයි නම්බු කරගෙන කටේ දෙකුත් නෙවෙයි. පුළුවන් තරම් මේක අවදිය සතිය යුක්තව කරන්න කියන එක තමයි කියන්නේ. එතනකොට too late. නිින්ද යන්නේ නැත්නම් කියයි කියලා කියන්නේ මනසයි සෞඛ්‍යයේ බරපතල ප්‍රශ්නයක් කියලා. ඒ තත්ත්වෙදි ආයේ හිත හදනවයි කියන එක හදන්න යකායි ගම්මලෝ ගියා කිසිම. insomnia එන්න පටන් ගත්තොත් ඒක මට කිව්වේ අපි ඔය මිතරිටමනි දීටි අත්‍යන්ත භාවනා උගන්න වෙටි අපි ඊටක සභාවකදී. ඉතින් අන්තිමට මේ අපලෝ හොස්පිටල් එකට යන්තම් මේ ડોක්ටර්ස් අය යන්නේන කාලේ ඩිටෙක්ට් කරුවා මෙයාගේ බ්‍රේන් එකේ තියෙන කියලා මොකද්ද ටියුමර් එකක්. අර ඔයගොල්ලෝ බලපුවා කව වහාම ඔපරේට් කරන්න. එතකොට ටියුමර් එකක් තිබුණා. ඇරලා බලනකොට දෙකක් තිබුණා. ඒ අරපු ගාම ඔපරේෂන් දෙකම කරා. කෙරුවට පස්සේ තවත් එකක් කරන්න උනා මොකද්ද මේ රෙක්ටම් එකේදී හරි මොකද ඔපරේෂන් තුනක් එක දිගට කරලා බෙහෙත් දීලා තියෙනවා දවස් 30ක් නිින්ද නැද්ද ඊට පස්සේ ආව ඇත්තට මීට පස්සේ ආගේ විෂන් එක සම්පූර්ණයෙන් මෙච්චර විතර වුණා දේවල් කල්පනා කරන්න බැරුව ගියා පස්සේ ආව බෝධි පූජාවක් තියන අල්ලගෙන යන්න ඕනේ සම්පූර්ණ අසරණයි කියන්නේ මම හොඳ භාවනා කරන මිනිස්සුනේ හොඳ හෑන්සම් තරුණ වයසේ මගේ වයසමයි ඒවිල කතා කරා කතා කරලා පස්සේ මම ඉතින් කතා කරන්නේ කොහොමද කියලා මම කිව්වා ඊට පස්සේ සම්ඥාසු මම මේ යන නිවේ කිවි කියුණා ඒ ටියුමර් එකෙන් යන සිග්නල් එයා හිතුවේ භාවනා ඉෆෙක්ට් එකක් කියලා. සිංගර ඇතුලින් ළම ට්‍රොබින් දෙනවනේ සිග්නල් එකෙන් අර ටියුමර් එකෙන් භාවනා කිය කිය හිතේ අන්තර බලනකොට ඒක දැහැන ගෙවිලා මිනිහා කියනවා මගේ ජීවිතේ කවදාකවත් එහෙමනම් අපරාමේ එපා කරන වෙලාවක් ආවේ නැහැ කියලා ඒක දවස් 30ක් ඇඳේ නිින්ද යන්නේ. ඒ වගේ වෙලාවට එයාට ආයේ භාවනාවට දාන්න කිසිසේත්ම ඉඩක් දෙන්නේ නැහැ කිමිකල් එක වැඩ ඇතුලේ. ඒ කියන වෙන නඳුමක් ඕනේ නැහැ කියලා කෙනෙකුට දෙන්න පුළුවන් නම් ඕක. ඉන්සොම්නියා හරිම අමාරු. ඒක නිසා මේ
එක්
ඒක psychological situation එක සමහරුන්ට ඉන්සොම්නියා එනවා මේ imbalance එකක් කෙනෙකුට. රැදීසි දවල්දී ලොකු රැදීසි බුලත් කොට කොට ඉන්නේ පුතේ පුතේ බොනවා බුලත් කරනවා ඉතින් ඔහේ හන්නේ කල්යන කොට නිින්දයන් නැතුව නිින්ද දැව රැදීස්සේ කතා ඒවල වල අනික විසු නිදා ගන්න බැහැ බුලත් කරනවා මුතේ බොනවා මුත්‍රා කරනවා කරනවා උදේ වෙනකන් තියෙනවා පැයක් විතර වගේ තමයි නිින්දයන් පොඩි ළමයෙක්ගේ බලන්න දවසේ සෑහෙන වෙලාවක් නිින්ද ඉන්නේ ඒ නිසා උගා කඩු එයාගේ සාන්තිය පැත්ත වැඩි අවිසින පැත්ත අඩු අයිතට යනකොට හොඳට භාවනා කරපු එක්කෙනෙකුට මේ ප්‍රශ්නේ දාන්න පුළුවන්. යාට තේරුම් ගන්න පුළුවන් දැන් තියෙන්නේ මේ යකායි කම්මල ඇවිස්සලා තියෙන්නේ. ඕකට තවත් වරිය කරලා අවසන් කිව්වොත් වැඩි වෙන එකයි තියෙන්නේ. ඕක හේම බාර ගන්න එකයි තියෙන්නේ. ඒක සාන්ත කරන්න හදනවා කියන එක ඒක හිතන්නවා. ඒක ඒ කියන්නේ ලක් බයි චාන්ස් තමයි. නැහැ ඒක මෙහෙමයි කියන්නේ විශේෂයෙන්ම භාවනා විදී ඔය පළවෙනි වතාවට වෙනවා ටෙක්නිකලි කියනවනම් සම්මසන ඥානෙදී බලන බලන හැම දෙයක්ම ඇනලයිස් වෙන්න පටන් ගන්නවා. ලේසර් බීමයක් වගේ බලන බලන එක අනිත්‍ය දුක් අනාත්ම නිකන් ග්ලිම්ප්ස් එකේ එන්න පටන් ගන්නවා. නිදාගෙන ගිහලා ආනාපාන හරි පිම්බි මහැකිලීමට දානවනේ පැය ගණන් ඒකෙම. නිින්ද යන්නේම නැහැ. ඉතිකට අපේ ලකුසාන් නැති කියන්නේ ඒක එහෙම වෙනවා දන්නවනම් ඒ දවස් දෙක තුනකට යනවා. Taman කය සම්පූර්ණ නිදාගෙන ඉරියව්ව තියන්නේ නැහැ. හිතට වැඩ කරන්නයි. උදේට රෙස්ට් වෙහෙස දැනෙන්නේ නැහැ. නින්ද ගියා වගේ දැන් හැබැයි හොඳටම කවුන්ටබල් රැත් ඉස්සෙම හිත තිබුණේ එක්ක බිම්බි වැහැකිලෙන් බල බල නැත්තම් ක්‍රියාවේදීක. ඒ කියන්නේ අර සම්මසනේ දිගට සිද්ධ වෙනවා. කන්ටෙම්ප්ලේෂන් එක යනවා. හැබැයි කය තියන්න ඕනේ සම්පූර්ණ නිදාගන්න. ඊට පස්සේ බලව උදයක් බේට එනකොට විශේෂයෙන්ම ඔය උපක්ලේශයක් වැඩ කරන්න ගියාම රැහැද දවල්ද කෑවද බීවද මොකක්වත් මතක නැතුව යනවා. දිගට අල්ලනවා ගැම්ම. අල්ලපුවම සමහර කඩේට අවස් දෙක තුන එක දිගට අල්ලනවා ඒක. ඇල්ලුවාට දිනචරියාව කරන්න කියන. නිදා ගන්න වෙලාවට නිදාගෙන නීතිය උඩ දෙන්න අඳුරට යන්න ඇඳට යන්න. ඒ දිහා නැරේ. උදේ නැගිටලා බලනකොට මුළු රෑම ඇහැරලා හිටියට ටයරින් නැහැ. මුදුවර රිලැක්ස් වෙලා තියෙන. ඒකට තේරෙනවා මේ භාවනාවක් කියන්නේ කියලා. ඒකට ඉන්සොම්නියා කියන්න බෑ. හිතේ මයින්ඩ්ෆුල්නස් එක ෆුල් ෆ්ලෙච් වැඩ. නින්දත් මයින්ඩ්ෆුල්නස් එකට අවුල. ඒකත් under the light of mindfulness යන වෙලාවක. ඉතින් ඒ වෙලාවට ඔය මහසීදාරු තුමා විශේෂයෙන් පොතේම ලියලා තිනවා සමහරවට කැම රුචි නැති වෙනවා. කැම පිටක් දෙකක් ගන්නකොටම ඒක ඇති මේ කැම ගැනීමේ සම්පූර්ණ විස්තරය තේරෙන්න පටන් ගන්නවා. කැම නොකන්න පුළුවන්. එතනින් ගියාම ඕනේ වැඩක් නිින්ද නැතුව ඉන්න පුළුවන්. සැක්‍රිෆයි කරන්න පුළුවන්. ඒ තේ ස්වාමීන් වහන්සේත් කියනවා මේක තදබල විදිහට බලපනවා කියලා. 50-60 පැනපු අයට නිින්ද නොවෙන වැඩි දඩින්ම බලපාන. මොකද ඒකට සාමාන්‍ය නිින්ද අඩුවෙන්නේ. ඒකට කැමරෘචිය සාමාන්‍ය නිින්ද. ඒක නිසා ඒගොල්ලන් කියනවා මේ භාවනාවෙන් ඇති වෙන මේ දේ ඕනෑමට වැඩි කරන්න කියලා නොකා හිටියොත් ඇඟ වැඩේ. නිින්ද නොගියන් හිටියොත් සෞඛ්‍ය රහොත් වෙන නිසා මේක දැනගෙන පුරුදු කැම ටික දෙන්න ඇඟට. පුරුදු නිින්ද දෙන්න අරක භාවනාවේ ගුණයක් කියලා තේරුම් ගන්න ඒක. හැමෝටම වෙන්නේ මේ හැමෝටම මොකක් හරි ඉවෙන්ට් එකක් වෙනවා. මොකක් හරි ඉවෙන්ට් එකක් වෙන්න සමහරුන්ට ඔක යනවා. පැය ගණන් දවස් ගණන් යනවා. පළවෙනි මාර්ගපාඥානේ ඵලයට පැමිණීමේදී ඊයේ රාත්‍රියේ කියු පරිදි ධාතු මනසිකාර්යය මේ විදියට දූවිලි වගේ පේන්න ඕනේද? නැතොත් සතර ධාතුන් ඇතුළතින් හා පිටින් කිසි වෙනසක් නැත කියා අවබෝධයක් දැක්කොත් මදිද? කෙනෙක් පළවෙනි මාර්ගපාරයට පැමිණ විට කිසි අවිශ්වාසයක් නැතුව දන්නවාද? මේ සියලු දෙනාටම ප්‍රශ්න. ප්‍රත්‍යවේක්ෂාණයට ගොස් මේ දැනගන්න පුළුවන්. නෑ මේකේ ඇත්තමයි අපේ මේ ප්‍රශ්න වලට ගහනවා නෙවෙයි මම මේක වෙන කියලා දෙන්න ක්‍රමයක් නැති නිසා මම කියන්නේ මොනවද නිදර්ශනයක් කියුවන් කිඩිය පිටින් කරනවා. කවදාවත් මේ කියන්න හදන මොකද්ද කියලා දන්නේ නැහැ. ඒක කාලා ඒක බලන ඉන්න අවුෙන්ද කියලා භාවනා කරනවා ඒ ධාතු බලන. ඉතින් සෙන් බුද්ධාගමේ කියනවා ගුරුවරයා ඇඟිලි දික් කරලා හඳ පෙන්නනවා. ඉතින් මේ ඇඟිලි අගහන කෝ හඳ නැන්නේ මෙතන. මම දන්නේ මේක දිය ප්‍රොජෙක්ෂන් එක යන්න ඕන හඳ පෙන්නන්නේ. ඉතින් හඳ පෙන්නන්න මෙහෙම අල්ලපුවාම ගුරුරේ ඇඟිල්ල අග තියා බලලා අහනලු නෑනේ බොරුණු කියන්නේ හඳක් නෑ නේද. එනිසා මේ බුදු ජානනාථගේ මේ 84000 ධර්මස්කන්ධයේම හුදු නිදර්ශනයක් විතරයි. ඕකේ ගන්න දෙයක් නෑ. ඕකෙන් පෙන්වන්න හදන දේ කියන්නේ. සම්මුතියේ ඉඳලා පරමාර්ථයට යනවල ධාතු මනසිකාරය හරහා යන්නේ. ඉතින් එක එක දූවිලි විදියට දකින තව කෙනෙක්. මීදුමක් විදියට දකින තව කෙනෙක්. මිරිඟුවක් විදියට දකින ඉතින් අරකම දකින්නකම් බලන්නේ ඉන්නවා කියලා කියන්නේ මේ භාෂාවේ තියෙන සීමාවල් වලට කොටු වෙනවා කියන හදනදී තේරුම් ගන්න. මේ මේ මෙයාට විතරක් නෙමෙයි මම මේ බලන්නේ. කවුරුත් එකයි. උඹට ගර්ජොෆ් කියලා මිනිස්සෙක් හිටියා මේ රෂ්‍යාවල. මම ගණස් කනුම් වල මැරුණා. මේ ඒ මිනිස්සයා මේ සත්‍ය හොයාගෙන ලංකාවට පැවිදෙන එක ගැන 18 දකෝ. ඔයා නෑනේ ගිහලා පස්සේ අන්තිමට ඇත්තටම තද බල සත්‍යයක් ඇත හම්බෙලා නැහැ. නමුත් රෂ්‍යන්ට හරියට මේ ආධ්‍යාත්මික කියලා දුන්නා. ඒව අමුතු જાති වැඩ කරවන්නේ. මිනිස්සු නටවනවා යකාගේ මූණක් තියෙන ඉන්න උඩට උඩ තියාන දෙක හරි සැරයි කිසිම සාන්ත ගතියක් නැහැ. හැබැයි අන්තිම සාන්තෝරේ. ඊමණසයල් ඒ ඩොක්ස් දෙනවා ෆ්‍රාන්සිතන ගොඩක් වැඩ කරේ. රෂ්‍යාවල එතකොට යුද්ධෙට ලෑ මේ විප්ලවිකලා ඇස්සේ මේ අතර ඇරස් කරන්න දෙකට මෙයාට තුගා දුන්නට පස්සේ ඉතින් මිනිස්සු ප්‍රශ්න අහනවා දැන් ඔබතුමා දේශනාවේදී මෙහෙම කිව්වා කියනට යකනොත් පොඩ්ඩක් අතර වෙයි ඔබ කියන්නේ ඔබතුමා කියමුද මට ඇහුනේ මෙහෙමයි කියලා කවදාකවත් උඹලා මං කින්ද ඇහන්නේ උඹලා අහන්නේ උඹලට ඕන දේ විතරයි ඒ නිසා මාව ගාවන්න එපා ඔබට ඇහිච්ච දේ මෙහෙමයි කියලා කියපම මට තේරෙනවා ඔබ කාලා තියෙන ලනු කියලා කවදාකවත් ප්‍රශ්නයක් කියන්න දෙන්නේ නැතිල ඔබතුමා මෙහෙම කිව්ව නේද කියනකොටම කියනවලු මම කියන දේ නෙවෙයි ඔබට ඇහින්නේ ඔබට ඕන දේ ඒ ඇහිච්ච දේ විදිහට ප්‍රශ්න අහපන් කියලා මොනවා හරි දර්ශනයක් කියපුවම අපි සාමාන්‍ය ඒ උපමා උපමයේ ගලප ගන්න දෙයක් නැති තාම උපමාවත් එක රැවටෙනවා ඒක නිසා රාජනිෂ්කින මිනිසෙක් කියන මේ 84000 ධර්මස්කන්ධයම පුත්‍රයන්වන්සේගේ උපමාවක් විතරයි ඔක කිසි වෙන දෙයක් නෑ ඒක කල්පනා කරලා කරන්න ඕන දේ එයා තමන් ඒ වෙලාවට සකස් කරලා ගන්නවා ඒ නිසා මේක විදිහට කිව්වොත් එහෙම ඕ හැම එකම දූවිලි විදිහට පේන්න ඕන නැති කියලා දූවිලි දැකපු ඔක්කොම ලෝවන් උලගී කියලා තම්බිලිගෙන උර දුවිලි හැම දැක්කට පස්සේ ආ එහෙනම් ඉතින් සෝවන් වෙලයි කියලා. ඉතින් පුත්‍රයන්ට හරියට මේවා විහිළුවට ලක් කළා කියන්නේ. ඒක නෙවෙයි මේක අදහස් කරන්නේ මේක හැඩේ වෙනස් වෙනවා. විපරිණාමයට යනවා වෙනත් දෙයක් විදිහට පේනවා. බිරිඟුවක් විදිහට පේනවා. එහෙම නැත්නම් මේ කම්පණ චංචල වෙන දෙයක් විදිහට කියන්න මොකක්ද නිදර්ශන පෙන්වන්නේ බෑ. නිදර්ශනේ අල්ලන්න එපා. ඒකෙන් උපමේය දැනගන්නවා. නැතෝ සතර ධාතුන් ඇතුළතින් හා පිටින් කිසි වෙනසක් නැත කියා අවබෝධයක් දැනගත්තොත් මදිද? මේ එකකින්වත් ඇති නැහැ. මේක දැක්කනම් තව බලන්න. ඒ විදිහටම මේකට කියන අනුපස්සනා කියලා. දැකපු දේ අනුව වැලීම කරන්න ඕන. ඒක තමයි ඒක සාහිතික වෙන්නේ. ඒක සරයක් මේ දැක්කට මදි. ඒ දේ දකින විදිහට ඒ පහසු කණ්ඩික දීලා හිතට ඒකම දුවන්න හරි. ඒක තමයි සීසන් වෙන්නේ. පැසි වෙන්නේ. එතකොට පළවෙනි මාර්ගපලයට පැමිණි කිසි අවිශ්වාසයක් නැතුව දන්නවාද මේ සීල දෙනාට ප්‍රත්‍යක්ෂ ප්‍රතිවීක්ෂණයට ගොස් මේ දැනගන්න පුළුවන්. මේකට හරි ලේසි ගොඩේ උත්තරයක් දෙන්න පුළුවන්. නිකන් අපි කියනවා නම් අපිට තද බල වතුර විපාසාවක් තියෙනවා. ගමනේ හරි වෙහෙසකට යනවා. ගිහිල්ලා අපි තානායම් පොළොට ගිහිල්ලා වතුර බොනකොට දැන් වතුර බීලා ඇති කියන එක මට දැන් වතුර ඇති කියන එක ප්‍රත්‍යක්ෂයක් නේ. මෙච්චර වෙලා වතුර තිබුණා. කිපාසේ දැන් වතුර ඇති වෙන්න ඕන බීලා දැන් මට වතුර මෙයින් ඇති මෙයින් යට එපා කියන එක ඒ කවුද මේ තානායම් බලාගෙන ඉන්න මනුස්සයගේ වැඩ නෙවෙයි. බොන මනුස්සයාගේ වැඩේ තමයි දැන් මට වතුර ඇති. එච්චරයි. ඒ වගේම මට ඇඟේ තුවාලයක් තිබ්බා. ඒ තුවාලේ දැන් දිගටම බෙහෙත් දෙන්න යනවා. තුවාලේ හරි වුණාට පස්සේ දොස්තර මහත්තයා ළඟට යන්න ඕනේ නැහැ කියන එක දොස්තර මහත්තයා කියන්න ඕනේ නැහැ. දැන් තුවාල තනියම වෛද්‍යය දන්නවනේ. ඔච්චරයි මේ කෙලෙත් තියෙනව ගැලෙස් නැහැ. ඔබට වෙන වෙනම අං එන ගතියක්වත් රැස් වීදන ගතියක්වත් අහසින් යන්න පුළුවන් ගතියක්වත් නැහැ. ඒ නිසා ඒක දැනෙනවා. දැන් නිසා තමයි මේ ඊපස්සේ ප්‍රයත්න කරන්න නේද අතාරි. ඒකට කියනවා පයෝග ප්‍රතිපත්තම්බ කියනවා. ප්‍රයෝග ප්‍රයත්න කිරීම නතර කරගන්න. නතර කරන දෙයක් නැහැ. දැන් කිපාසි ඉවරයි. දැන් තුවාල තනියමයි. එච්චරයි. ඒකට කියන ජාතසෝතාපන්න කියලා මම බැලුව පෞගිටිකේ මන්න කවුරුත් හම්බුනේ නැහැ. මම පස්සේ ඥානාරාම සෝතෙන් ඇහුවා හැබැයි පුළුවන් කිව්වා. එමෙ වෙන්න පුළුවන් ජාතසෝතාපන්න කියන්නේ උපත්තියම සෝවන් නැත්නම් වෙන්න පුළුවන් කියලා. මම නම කිව්වයි කියලා පටලව ගන්න එපා. දැනට ලංකාවේ ඉන්න කට්ටියෙන් කන්නිමාර සුමංගල ස්වාමීන් වහන්සේත් වත්‍රකම නන්දසිරි ස්වාමීන් වහන්සේත් ප්‍රකාශ කළ තියෙන දෙන්නම ජාතසෝතාපන්න කියලා. හැබැයි කන්නිමාර සුමංගල සාන්ති කියනවා මේක මං හුඟක් සැක කරා මුල ඉඳලම ජීවිතේ පිට ඒ සාන්ති තමයි ඔය උදාන පාඩියට අතුවාලිවේ ඔය මිනි මෙන්ෂන් කියන පොත සිංහලට දැම්මේ සංසාර මන්දිර හරි විචක්ෂණ බුද්ධියක් තියෙන හඳු කෙනෙක් කියනවා මං හොයනවාට තේරෙනවලු අනික් කටේ බලන්න විදිහ නෙමෙයි ප්‍රශ්න තියා බලන්නේ මගේ වෙනසක් තියෙනවා කියලා මම දෙවැන්නේක් දැකපු දවසේ තමයිලු මට හිතෙනවා පුළුවන් කියලා ඊට පස්සේ ලියන්න පටන් ගත්තා මම ජාත සෝතාපන්නයි. ඊට පස්සේ මම අපේ පොත කියලා මම ඥානාරාම සාරණිය ඊට පස්සේ කිව්වා මං නම් දැකලා නැහැ. හැබැයි වෙන්න ඉඳතියි. සෝවන්නේ චිකන හතරක් උපදිනවනේ. කරලා බලමු. නෑ එයා මිනිමැන්ෂන් ලිපු ඕත. එයා ලියලා තියෙනවා. ඔව්. එයා ලියලා තියෙනවා මම මම මෙච්චර උගා කල් ගිල අවුරුදු 50 ගන්න ජීවිතය කියලා කියනවා මම ප්‍රකාශයක් කරනවා මට උපදිච්ච දවසේ ඉඳලා මේ සක්කාය දිට්ඨි තිබුණේ නැහැ විචිකිච්ඡා නැහැ සීලබ්බත පරාමර්ථ නැහැ නමුත් මම දන්නේ නැහැ මේක මනෝ විකාරයක්ද නැද්ද කියලා මට දැන් නම් ෂුවර් මට ඇත්තටම උපත් ඉඳලා තිබුණේ නැහැ කියලා ඒ සංසෘත ප්‍රකාශ කරලා තිනේ ඒක මේ ප්‍රසිද්ධ පොදු ප්‍රකාශන නෙවෙයි විශේෂ ප්‍රකාශන වෙන කවුරක්වත් මම ඒක කරනවා දැකලා නැහැ මේ ඩපියකන් සෑදුව අර කලින් ගිහූ අහන පිළිත් කියන පිළිත් කරන පිළිත් කියන හාමුදුරු පටන් ගන්න තැන කියලා කියනවා සමහර ළමයි ඒ පවුල් වල උපදිනවයි කියලා ඒ පවුල් සම්පූර්ණ මසුන් මරණ හොරකම් කරන පවුල්. ඒ කියන්නේ කිසිම සදාචාරයක් නැති දරුවන්ට උපත්යේ ඉඳලා අර දෙමව්පියන්ගේ කැත වැඩ කරන්න බැරුව යනවා. එහෙම දරුවෝ දකින්නකොට මට හිතෙනලු මේ මිනිස්සු උපත්ති සෝතකන්න දරුවෝද කියලා. කියලෙන් දැසනක් කියලා කියනවා බුරුමෙ ඉන්නවා මේ කාවයියද මොකද්ද කියලා මාළුවේ ඒක ලේහි නෑ මරන්න. ඉතින් වෙළඳ පොලේ තට්ටුවේ තියෙන්නේ පණ තියෙන මාළු. ගොඩ ඉන්නේ. උන් නලියනලෙන් ඉන්නවා. ඉතින් ගිහිල්ලා මා කාවයිය කෝණේ ගිහුවට පස්සේ අරගෙන ඉවරලා ලෑල්ල උඩ තියෙන ඔලුවට ගහනවා බෝතලෙකින්. ගහලා දෙනවද? ඉතින් අරෝ නලියනලෙන් ගෙදර යනකම් මැරෙනවා. ඒ සමහර ළමයි නළු කවදාකවත් එළමැට එහෙම මේ මිලිටි ගැනීමක් කරන්න බැහැ. එතන ගියාට පස්සේ මේක කරන්න බැළු. අම්මා තාත්තා හැලි දිලා කියනවා මේ මාළු ආරම්භයෙන් කියලා. කරන්න බැළු ළමයි. ගුටි කනවලු අම්මලාගෙන් තාත්තලාගෙන් කියන දේ කරපන් කියලාට සහජාතියෙම ඒ වැඩේට සහයෝගය දෙන්න බැරි ගැතියි. ඉතින් මෙව ජාත සෝතාපන්නද කියලා මට හිතෙනවායි කියලා නෑකන්. උදම් මැනීමක් කරලා දෙනවා. මේක ඇත්තටම මූලධර්ම ප්‍රශ්න රාශියක් තියෙන නාම රූප පරිච්ඡේඥාන යෝග්‍යයට අවබෝධ වන ආකාරයේ පැහැදිලි කරන්න ලේසිම ක්‍රමය තමයි මේ තමයි අරමුණ මේ තමයි මෙනෙහි කරන හිත කියන දෙක වෙන් කරන්න පුළුවන් නම් ඕකට තමයි නාම රූප පරිච්ඡේඥාන කියන්නේ මේ තමයි ආස්වාසය මේ තමයි ආස්වාසය දැනගන්න හිත මේ තමයි ප්‍රස්වාසය මේ තමයි ප්‍රස්වාසය දැනගන්න හිත ආස්වාසය දැනගන්න හිත නෙවෙයි ප්‍රස්වාසය දැනගන්නේ ආස්වාසයේ තොරතුරු නෙවෙයි ප්‍රස්වාසයේ තියෙන කියලා වෙන්කොට දැනගන්න එක තමයි ආස්වාසය මේ නාම රූප පරිඥානේ පළවෙනිම පටන් ගන්න ආස්වාසය ආස්වාසයෙන් දන්න ප්‍රස්වාසය ප්‍රස්වාසයෙන් දන්න ආස්වාසය දන්න ප්‍රස්වාසයට කලවම් වෙන්නේ ඒක වෙනම මල්ලක මේක වෙනම මල්ලක ආස්වාස ප්‍රස්වාසයේ රූප වෙන්කොට දැනගන්න ඥානේ නාම මේක පිළිසිතුණේකට පටන් ගන්න පුළුවන්. බංග ඥානයේදී අතීත ඇති කෙලෙස් කෙලවියන බව අතෑතෙමි මේ සත්‍යයක්ද? ඇත්තටම කියනවා කෙලෙස් ප්‍රහාණ තුනක් කරනවා කරනවා ඥාත පරිඥා, චීරණ පරිඥා, පහාණ පරිඥා කියලා. ඥාත පරිඥා කියලා කියන්නේ මේ ලෝකේ අපි දුක් විඳින කෙලෙස් නිසා කියලා අහනවා. එච්චරයි. එන් ඥාත දුරුදු කියන්නේ. ඊට පස්සේ කො හොයලා බලලා තේරුම් අරගන්නවා ඇත්තම තමයි මෙවට වග වෙන්න ඕනේ. මමමයි මේ නරක වැරදි පුරුදු ගති නිසා තමයි වෙන්නේ කියලා අරක අවබෝධ කරගන්නවා තීර්ණාත්මක මට්ටමේ විදර්ශනික මට්ටමේ සහ තර්ක මට්ටමේ. ඒකට කියනවා තීර්ණ පරිඥාය. ඊට පස්සේ ඒ නිසා ඊට පස්සේ කෙලෙස් නොකර ඉඳ ගිහිල්ලා කෙලෙස් හැලෙන්න පටන් ගන්නවා. කෙලෙස්වලට උදව් කරන්නේ හැලෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඥාත පරිඥාව සමාප්ත වෙනවයි කියනවා නාම රූප පරිඥාන දෙනකොට ඒයි පස්සේ වැරලට බහිනවා. නාම රූප පරිඥාන පච්ච පරිඥාන සම්මස්ර ඥාන කියන අවස්ථාවල් තීරණ පරිඥා තීරණයකට එන වෙනවා බුදුහාම කියපෙගේ හේතුඵල ධර්මය ඇත්තයි මමමයි වගේ කියන්නේ ගැටේ තද වුණාට මට ලියන්න පුළුවන් කියලා එයාට තීරණාත්මක සෞඛ්‍ය සම්බන්ධ දැනුමක් යනවා ප්‍රහාණය සිද්ධ වෙන්නේ භංග ඥාන ඉඳලා එතන ඉඳලා යාගේ රුචි අරුචිකම් වෙනස් වෙන්න පටන් ගන්නවා පෞෂත්වය වෙනස් වෙන්න පටන් ගන්නවා එයා දැනගන්නවා මිරිකල ඇල්ලුවොත් වෙහෙසයි තැහැල්ලුවෙන් අල්ලගුවොත් ලේසියි තදේ අල්ලන දේ තද ගැටි අඩු වෙන්න පටන් ගන්නවා සුඛ නම් මේ ගැටි තේරෙන්න පටන් ගන්නවා කොයි කෙනෙක් එක්ක ඇසුරු කරත් වැඩි බයිර පාසනයක් නැහැ කිසිම කෙනෙක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කොයි කෑමක් බැලුවත් මේක මට අත්‍යවශ්‍යයි කියන්නේ නැහැ මේක මට එපයි කියන්නේ නැහැ කොයි තැනකට ගියත් මේ මෙහෙම විය යුතුයි මොකක්වත් නැහැ තියෙන දේට හැඩ ගැහෙන්න පටන් ගන්නකොට බාලදක්ෂයක් බාලදක්ෂතාවක් වගේ තේරෙන්න පටන් ගන්නවා ග්‍රහණීය මුරුදුයි කියලා දැන් ග්‍රහණය කරනවා සුඛ නම්ය ග්‍රහණයක් අහු වෙන්න පටන් ගන්නවා. එදා ඉඳලා තේරෙන්න පටන් ගන්නවා එහෙම කරනකොට තියෙන ආනිසංසක. ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. ඒක ආනාපානියම නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. ආනාපාන තිබුණේ තු මුළු කයෙ පැතුනට කිදයක් නැහැ. ඒ ආනාපානෙන් ගන්න එකේ කෙරෙනවනේ. කියලා ඒ අර දැඩිව තිබුණු මට ටිකා ගුරුළු වෙන්න පටන් ගන්නවා. මිරිකල අල්ලන්නේ. අල්ලන්නේ මිරිකල අල්ලන්නේ. නිකන් යුද්ධයට කඩු අල්ලනකොට කඩුව බොහෝම සුකනම්ය වෙන්න ඕන විදිහට හසුරුවන. තලිපිය ගන්නකොට තලිපිය අමොරල අල්ලගත්තොත් ගලේ ගන්න බෑ. ඒක බොහෝම සුකනම්යක එහාට මෙහාට ගන්න වෙනවා. අන්න ඒ වගේ භංගඥාන විගයන පස්සේ භාවනා ක්‍රමත් එක්ක ගුරු වෘත් එක ක්‍රමත් එක්ක පටලවිලි අයින් වෙන්න පටන් ගන්නවා. ඉතින්ද යනකම් ඒ ගුරුවරයාමයි ඒ ක්‍රමෙමයි හෙල්ලෙන්න පෙරලෙන්න බෑ. භංගඥාන පස්සේ ගියත් වෙන කිසිම පරෝජනේ වටිනාකමක් තියෙන ප්‍රායෝගික බලලා මැට්ටෙන් හරි ගමන්නේ මීව අල්ලනවා නම් ඉච්චරයි. ඕ ඒ බලලම ඒ මීයමල්ලන්න ඕන කමන්නේ. ඒ ගුරුවර ළඟම රහත් වෙන්න ඕන කමන්නේ. මොකෙන් හරි කමන්නේ යාම බේරෙනවා නම් ඉච්චරයි. කොයි එකක් කනවා ඔටුවෙක් වාගේ. කොයි ජනත් ඇවිදිනවා කොයි දේත් බලනවා දැක්කට මොකද නොදැක්කා වගේ. මොනවාරි කුණුවාරි පැක් ඇහුණත් බොහෝම හොඳ පිරිත්තියක් ඇහුණත් නෑ ඇහුණා වගේ නිකන් මොකාටවත් අල්ලන්න බෑ ඒක. කොයි අතරද යන්නේ කියලා අල්ලන්න බෑ. අල්ලන්නේ අපි ප්‍රතික්‍රියාවෙන් තමයි මනුස්සය. ප්‍රතික්‍රියා නොකර කොච්චර දේවල් ගත්තා. බූට කොක් ගන්න බෑ. ඒ භංගඥානේ පැනක් මනුස්සය තේරුම් අරගන්න මේ ලෝකේ කොච්චර කටියට පිටත උනත් මට ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලෝ ඒ කල්ලගේ හීනේ ජීවත් වෙන්නේ ඒගොල්ලන්ට ඉඩ දෙනවා. මගේ හීනේ මට දකින්න ඉඩ අරින්න අනේ බොහොම හොඳ ඔයයි තකි. මට නෑ ඒක. අවදි කරවන්න ඕන එකමකුත් නෑ. මට හීනෙකුත් නෑ. එයා හැමෝටම පස්සේ වෙන කෙනෙක් කියලා එයාගේ හීනේ ආදක ගත්තා වයි. බලාදෝය ගන්න එතන කතා අපි ගියා. යම්ම දෙයකම නිකන් මම කියන්නේ නිකන් කොස් කපන්න ඉතල පොල් ටිකක් ගහගෙන අත් දෙකේ දන්නව කොස් කපන්නේ. කොල්තිය ගාල පටන් ගන්නත් පස්සේ කොස්කේ කෝල්ල ගෑනුනේ ප්‍රශ්නයක් නැහැ ගලවන්න පුළුවන්. කෝල්ල ගෑනුනට පස්සෙත් පොල්තෙල් ගාතයි. හැබැයි ටිකක් ගලවන්න බෑ. දැන් මේකදී කරන්නේ පටන් ගන්නකොටම පොල්තෙල් ටිකක් ගාගෙන දැන් මේ ගමන් එන්න ඉස්සලා මම දන්නවා මෙන්න මෙහෙම කට්ටියක් ඉන්නේ නිසා ඈතිමයි අසුරුමයි කියන්නේ. ඕනේ නැන්නේ මේගොල්ලත් එක්ක මේ නරක මිතුරන් එම නොවේ අපි නරකදෙන්නේ. ඒ කිමයි කියන්නේ කිසි කෙනෙක් ළඟට ගන්නෑ. කොහොමද? වැඩි කඩන නරක ළමයි එහෙම නොවේ අපි. ඕන පදයක් හරි මම හොඳයි කිව්වත් මම නරකයි කිව්වත් මම දැනගෙන යන්න ඕන ඔයගොල්ලෝ නිසා නෙවෙයි මම පැවිදිුනේ. ඕගොල්ලෝ හරි ගියත් අරතුනත් මට ඇති වැඩකුත් නැහැ. මගේ යාම බේරගන්න මම දැනගන්න. මම වැරදුනාට පස්සේ ඕනන දොස් කියලා වැඩක් නැහැ. මම හරි ගියයි කියලා ඕන ස්තුති කළ වැඩකුත් නැහැ. ඒ තැන් එමුයි තියාගෙන ගමන යන එකයි තියෙන්නේ. මට තේරුණේ මට තේරෙන්නේ ඒ කියන්නේ මේ භාවනා කරලා සංස්කෘතිය නැති වුණාට ඒ ಗುಣ යාලඟ පහළ වෙන්නේ නැද්ද කියලා ගහන්නේ. එනවේ නෝ. ඒක නිකන් කියන්නේ කඩුව කොපුවේ තියෙන්න ඕනේ ඕනේ වෙලාවට ගන්න ඕනේ ඉලාක දාන්න. කඩුව කොපුවේ අතර දෙන සම්බන්ධය. ගහයි පොත්තයි අතර දෙන සම්බන්ධය. හොරුවයි හබලයි අතර දෙන සම්බන්ධය. ප්‍රයෝජනේ නැත්නම් විතරයි අපේ ඇසුර තියෙන්නේ. ඉන් එහා ගිය මොකක්වත් නැහැ. ඔය භාවනාව කියලා ඔය කියන්නේ මෙහෙම කරන එකටනේ. ඒ චිත්ත රූපේ ඉඳලා නේ කතා කරන්නේ. භාවනාව කියන එක මෙහෙම කරගෙන ඉන්න ඕනේ නෑ. විදගෙන කරන්න පුළුවන්. අවිදේ යන්නේ යන ගමන් කරන්නත් පුළුවන්.
ඇති
වෙන්න පුළුවන් රංගපෑ. ඒක කරනවා දේශපාලනඥයෝ ටොප් එකට කරන්නේ. කිසිම දංග ඥානයක් නැහැ. උන් ඇත්තටම හදන එකයි කරන්නේ. උන් දන්නවා හරියටම ඩිස්ටන්ස් එක තියාගෙන කවුරුතරවමක්
කරන්නේ.
හරි ඒ උප්පත්ති ඇවිල්ලා තියෙන භාවනා නෙවෙයි කියලා කවුද කියන්නේ? නෑ නෑ අපිට කියන්න තියෙන්නේ මේකේ තියෙනවා තියරි නොලෙජ් එකක් ඕන ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් ඕන. තියරි වලින් විතරක් මේකට යන්න බෑ. ගිය ඇත්තෝ තමයි මේ දැක දැක වැටෙන්නේ. රඟපාන්න කියලා සිංහම කරවගෙන ගිය හිවලු. ඒගොල්ලෝ මේක රඟපාන්න හදන. ටික කාලයක් කරතයි. කිරු පස්සේ වැටෙනවා. ඒ මොනේ අපි අවංකව කරන්න හදනවා අපි දැනගන්න ඕනේ මේක කවදාකවත් මේ ඇතුළත ගුණ විශේෂයක් ඇති නොවි පිටින් ගාගෙන මේක කරන්න බෑ. ඒ අවබෝධ ඥාන ඇතුළ සමාජික මට්ටමින් ආර්ථික මට්ටමින් දෙපැත්තටම සාහසලසන. නමුත් ඒක භංග ඥානින් ආපේ කද්ද නැද්ද කියලා අපිට සම්බන්ධ කරන්න බෑ. ඒ උපේක්ෂාට අපි කියන අඥාන උපේක්ෂාව කියලා. මේකට කියනවා ඥානවන්ත උපේක්ෂාව කියලා. අර අඥාන උපේක්ෂාට සාමාන්‍යයෙන් ගොඩේ බාධාන් කියන්නේ කැලස්. not sensitive ඒක ඇලසෙන් ඕනගෙන ඒක හයිප්නොටිස්ම් වලින් ඕන දෙයක් ඇති කළ දෙන්න පුළුවන් බ්‍රේන් වොෂ් වලින් ඕන දෙයක් ඇති කළ දෙන්න පුළුවන් බ්‍රේන් වොෂ් කරුවට පස්සේ මිනිස්සුක් මරන්න පුළුවන් කිසි ගාණක් නැතුව ඒ මෙකැනිසම් එකේ කරදේ ඒ වගේම ඕන කලබලයක් වුණාට නොසලී ඉඳ හදන්න පුළුවන් ඒක කන්ඩිෂන් එකක් එහෙම නැත්නම් කැලස් ඒ මනසට ඒ සෙන්සර් එක නැහැ ඔත ඒ දෙය මේකදී ෆුල් ඇලර්ට් සම්පූර්ණ අවදී තියෙනවා මේ උපේක්ෂාව කියලා කියන්නේ කරුණාවෙන් සහ මෛත්‍රියෙන් පිංගිච් එකක් අර ටික තමයි අපි අහුවෙන්නේ ඒ උපේක්ෂාවට තමයි අපි අහුවෙන්නේ මැජික් වලදී ඉන්ද්‍රජාල වලදී උදේ ඉඳලා ඒක අනාදේ කියලා ඒ උපේක්ෂාවට අහුවෙන්න එපා ඒ වින්සුල විශාල මිරකල්ස් කරන්න පුළුවන් ඒ මිරකල්ස් කරාදී වකරන්නේ හිප්නොටයිස් කරලා නැත්නම් කන්ඩිෂන් කරලා එහෙම නැත්නම් මේ බ්‍රේන් වොෂ් කරලා උඩට දේවල් කරදැයි. ඒක හරි අමාරුයි මේ මේ ජන මහජනයා රැවටෙනවා කිව්වම තොගේට රැවටෙනවා. ඒක භාවනා කරපේකන දන්නවා මේක පිටින් ගාගත්තු උපේක්ෂාවක්ද නැත්නම් ඇතුළට බැසගත්තු උපේක්ෂාවක්ද කියන්නේ. ඇතුළට ඇතුළට බැසගත්තු කේ වෙනස මේ උද්‍යප්පේණාන ඉඳලා හොඳට වෙනස් වෙගෙන වෙනස් කරන භංගඥානදී පැහැදිලි පන්නරයක් හිටිනවා. හැබැයි තාම ඉරේෂබල් revertible සුවන් වඩ වර්තමයි එක ස්ටැම්ප් එක වගේ සුවන් කෙනෙක් ඒ දැනගන්නේ කෙසේ මේක අරක වගේ තමයි වතුර බීප මිනිස්ස වතුර තිබහස් පිපාසේ දන්නවා ඒ වගේම තුවාලයක් තිබුණොත් තුවාලේ දණිපුණා එයා ඒක සුවන් නැද්ද කියන්න දන්නේ නැති වෙයි නම කියන්න දන්නේ නැති වෙයි නමුත් එයාට තේරෙන්න පටන් අරගන්නවා මේ ආත්ම මේ ආත්ම self centeredness එක මම පටන් ගන්නවා කියන එක අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි ජීවිතේ සඳහා. ඒක තියෙනකොට වෙන්නේ ආත්මార్థකාමීත්වය සහ ගැටුම ඒක නැති වෙනකොට ලේසි කියලා තේරෙනවා. නමුත් ඒක කියලා මේ මම සෝවාන්ද කියලා කාඩ් එකක් print කරන කාටක් දෙන්න මට මේ යන්න මට මේ තියෙන්නේ නැද්ද කියන එක ඒක වෙනම කතාවක්. ඒක තියෙනවනම් එයා සෝවාන් නැහැ කියලා හිතා ගන්න. එහෙම දඟලන්නේ නම් කවුරු හරි නැහැ කියලා හිතා ගන්නත් පුළුවන්. නමුත් මොනසගේ ಗುಣ විශේෂයක් වෙන බව නම් ඒක ඉතින් අනිවාර්යයෙන්ම සංයෝජන ධර්ම වලින් 130ක් කපල යන නිසා ස්ථිර වෙනසක් නිසා පැහැදිලිවම වෙනසක් තියෙනවා. හැබැයි මෙහෙම එකක් වෙනවා. සෝවාන් වුණාට පස්සේ සෝවාන් උතුමන් සහ කල්යාණ මිත්‍රයන් අතර ඇසුරු කරන්නේ නැතුව සාමාන්‍ය ගිහිය මේ පුතග්ජනන් එක ඇසුරු කරනකොට තමන්ටම තමන්ගේ සෝවාන් මාර්ගය පිළිබඳ සැක පහළ වෙwidetilde. මට එදා වෙච්ච එක ඇත්තක්ද කියන එක. එදා නම් හොඳටම තේරෙනවා වෙනසක් උණයි කියලා. ඒක සිද්ධ වුණා මහානාම රජුගෙන්. මහානාම රජුගෙන් කියලා කියන්නේ ශාක්‍යයේ මේ මේ ජනපදයේ බුදුහාමුදුරුවන්ට තිබුණේ නේ. පුයෙවුරුමේ. ඒක නැති වුණා. ඊට පස්සේ රාහුල කුමාරයන් යන ගහන කියන්නේ. ඊට පස්සේ නන්ද කුමාරයන් තුන නන්ද කුමාරයන් යන ගහන කියන්නේ. හරිම සෞත්තු වැඩක් නේ කියලා නන්ද කුමාරයන්. බුදුජානක හිත රජ වෙන්න තියෙදි හිත බඳින්න තියෙදි හිත මාලිගාවට ගොඩ වෙන්න තියෙදිනේ පාත්‍රය දීලා අරගෙන ගියේ. දන්නවනේ කතාවනේ. ඊට පස්සේ ගියේ සුද්ධෝදන රජුගේ පරම්පරාව විතර සුක්ඛෝදන රජුරන්ට ගියා. පියවුරු මේ සුක්ඛෝදන රජුරු මැරලා ඉතින්. එතකොට ඉති අනුරුද්ධ කුමාරයෝ මහානාම කුමාරයෝ. ඊට පස්සේ මේ කැබිනට් එක රැස්වලා කිව්වා ඉතින් නෑ එක්කෙනෙක්ට රජ වෙන්නේ. ඊට පස්සේ මහානාම තමයි රජ වෙන්නේ. ඊට පස්සේ මහානාම කුමාරයෝ නාග සකදා ගන්න උනා. සකදා ගන්න උනාට රාජ්‍ය පාලනය කරන්න උනා. මේ ධාමයේ මිනිස්සු අපව මේ රාජනීතියට දඬුවම් කරන්න ඕනේ, ආර්ථිකය ගැට ගහන්න ඕනේ, සුළුසුළුම් බලන්න ඕනේ බල බල ඉන්නකොට මේ හරියට සංඥා උදව් කරලා තියෙනවා. දවසක් සර්වචනාංශ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මම සාක්‍ය කුලයේ ඔබ වහන්සේ අපේ කුලයේ මම මේක මේ රාජ්‍ය අනුග්‍රහයෙන් මේ සංඝයාට මගේ මාලිගාව දොරදන් දීලා තියෙන්නේ මේ කොච්චර කරත් ස්වාමීන් වහන්සේ මේ රාජ්‍ය සභාව හසුරවනකොට මට එනවා කැළඹිලි ස්වාමීන් වහන්සේ හිතට මට එනවා ඇවිසිලි ස්වාමීන් වහන්සේ අනේ මේ වෙලාවට මම මැරුණොත් මට මොකද වෙන්නේ කියලා ඉතුරු පුත්‍රයන්වහන්සේ කියනවා හොඳයි මහානාම මම ඔබට නිදර්ශනයක් කියන්න කැමැති විදිහට විසඳපන් කියලා උඹට තියෙන විදිහට විසඳපන් මොකද්ද නිදර්ශනේ කලයක් අරගෙන මෙටි කලයක් අරගෙන උඹට ගිතෙල් පුරවන ගිතෙල් පුරවලා කඩබිම බඳිනවා කඩබිම බඳිනවා කියලා දැන් නැහැ කික්කක් දැන් නැහැ ඔක්කොමල කැනඩා තමයි
කට බඳිනවා
මොකද හරියට කට බඳින්න වටිනවා කියන කතාව කඩබිම බඳිනවා බැලලා කට වහනවා කලබුල වතුරට දානවා වතුරට දැම්මට පස්සේ සර්වචනාංශී කියනවා දැන් මැටි බර වැඩි නම් යටට යනවා ගිතෙල් වල සැහැල්ලු ගතිය වැඩි නම් පාවෙනවා සමබර වුණොත් වතුර කඳේ කොතනක හරි මේක තියෙනවා මැටි පොළොට වැඩි බරයි කලේ ගිතෙල් වතුරට වැඩි බර අඩුයි ඒ නිසා මේක මතු පිට පාවෙන්න පුළුවන් මැද තියෙන්න පුළුවන් අඩියට යන්න පුළුවන් මෙන්න මේව පාවෙවි තියෙන වතුරේ කලේට කවුරු හරි පොල්ලකින් යහුවත් මොකද වෙන්නේ කියලා මැටි කැරිටි ගැටයයි ඉතින් උඩට ඒ වගේ තමයි බුදු දානස කියනවා භාවිත මනසක් ඇති කෙනාගේ එයා සංසාර මේ ප්‍රොෆයිල් එකේ උඩ භාවි පාවි හිටියත් මැද හිටියත් අඩියේ හිටියත් මරණයේදී කය බිඳලා කය කැටික පතතේයි හිත උඩටයි භාවිත මනස ඒක විනාශ කරන්න බෑ හැබැයි මේ මනසේ ඇසුරු කරන්නේ නිතරම සත්පුරුෂව නෙවෙයි නං එයාට ජීවත් වෙන කාලේ බුද්ධිය ටිකක් අඩු වෙනවා. එයාට සාන්තික තියෙන පන්සලක කෝවිලක කල්යාණ මිත්‍රව ඉන්න වගේ නෑ. නමුත් අර ඇතිවිච්ච සනාතන වෙනද එහෙම පවතින්නේ. ඒ නිසා අපි බලන්න ඕනේ අපි කොච්චර ධල්ලියම් කරත් කොච්චර භාවනා කරත් පුළුවන් තරම් කල්යාණ මිත්‍ර ඇසුර වෙනුවෙන් සෑහෙන බරක් දීලා කීයක් තියාගෙන ගමන්නේ ඒ ඇසුරට අපි නිතරම ටැක්ස් ගෙවන්න ඕනේ. ප්‍රීමියම් එක ගෙවාගෙනම ඉන්න ඕනේ. එහෙම නැතුව මට පුළුවන් ඔය ඕන දෙයක් ඉවසන්න පුළුවන් කියලා මේ ඇවිසිලි තත්ත්වයට ගියාට පස්සේ වෙන්නේ මොකද්ද? අර නිතරම නිසගයෙන් Tamanට ලැබෙන තියෙන මේ උපේක්ෂාව, පස්සද්ධිය, ප්‍රීතිය ටිකක් ඈත් වෙන්න ගන්නවා. ඒ ලෞකික දේවල් තමයි. නමුත් ජීවිතේට ඒක ළඟා කරගැනීම සූරකමක්. මේ අසුර කියන එක බැහිය කියන එක ඒකට කියන්නේ මොකද්ද මේ මේ රැළට ගියොත් රැළට අහු වෙනවා කියලා වචනයක් තියෙනවා බල්ලොත් එක බුදියාගත්තොත් නැගිටින්න වෙන්නේ මැක්කොත් එක කියලා කතාවක් තියෙනවා ඉතින් තනන් දැනගන්න ඕනේ මේක තමයි ස්වභාවය ඕන දෙයක් උඹට කරන්න මට බෑම්බත් එක්ක මම උඹට ඊයන් කරේ උදව් කරන හැබැයි මට මගේ විවේකේ කරන්න දිනයි මම කරන්න ඊට පස්සේ තටා නම ගියා එහෙම නැතු නෑනේ ඔයත් එක්ක මම ඉන්න ඕන නම් මම කිව්වොත් මේ මනුස්සයත් එපයි කියන්නත් බෑ මේ මනුස්සයා හුගෙන එක විතරයි වෙන්නේ බල්ලොත් එක්ක පුදිය ගත්තොත් මැක්කොත් එක්ක පුදියන්න වෙන්නේ ඇරෙන්න වෙන්නේ කියන එක මතක තියාගන්න. ඒ නිසා ඒකට කාටවත් දොස් කියන්න එපා. මොකද මගේ ඇඟේ මැක්කෝ ඉන්නේ කියලා. Taman දැනගන්න ඕන අම්බෙච්ච ගමන්ම විවේකේ ගියා ගමන් විවේකේ ගත්තා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම පිටපත පාත් කරන ගමන්ට වඩිනවා. ගමන්ට වඩින්නේ මහා කරුණාවයි. පාත්‍ය පිරුණාට පස්සේ ගැලීට ඒ යන්නේ මහා ප්‍රඥාන නැසි ඒක පාවා දුන්නේ කවදාකවත් රජුන් සමග ඉන්න පුළුවන් නමුත් උන්වහන්සේට කැලේ කියලා විවේකයේ තරම් රජුරු ගාවවත් නැහැ සර ඉතින් ඒකට අපි ජීවන රටාව හදාගන්න එක කාටවත් දොස් කියන්න බෑ යෝගින් තමන් රහත්ය රැවටෙන්නේ ඇයි රැවටිච්ච හිතට ඌ කොයි එකට රැවටුණත් එකයි ඒක රහත්කමට වැටුණත් මම මේ ලක්ෂපති එක්ක අර කොයි එකද අර ඇත්තටම සම්පූර්ණ රවට්ටගත්ත හිතකින් මේ ජීවත් වෙන්නේ. ඒකින් අවදි වෙන එක නෙමේ මේ සේකත්වයට එනවා කියන රහත් වෙනවා කියලා කියන්නේ. මේ රහත් වෙන කියන විතරේ මම බරපතල කරද්දන්නේ නෙවෙයි. රැවටෙන්න පුළුවන්. මොකද ඉන්නේ රැවටිල්ලක නම් ඔය රැවටිල්ල කොයි එකටද යොමු වෙලා තියෙන්නේ කියලා ඒක සීමාවක් නැහැ. අර මට මතකයි මේ වේරුකාණි ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් හරීම කියන්නේ ආදර්ශවත් චර්යාවකට උසංචනමක් නේ. ඒ මන්දන මහත්තයෙක් ගිහිල්ලා වෙලා ඒ ස්වාමීන් වහන්සේට මේ හැටලෙන්ස් එකක් දැම්මා. මේ මහත්තයගේ වැඩේ මෙච්චර තමයි. කවුරුත් සංඝයා වහන්සේලාට ගිහිල්ලා වෙලා සීකර මහත්තයා දන්නා. මේ ඇස් ලෙන්ස් හරින්ද නැ ඔක්කොම යාගානි කරන්නේ. දොස්තර මගුරුළු මහත්තයර කියලා කතාලේ. ඉතින් මේ ශාංශය දාලා මේ ශාංශයට දාන ගෙනිනකොට ඉස්සර සාමාන්‍ය දැන් පැය දෙකකින් කරනවා. ඉස්සර කරන්නේ ටෝටල් ඇනස්තීසියා කරලා කරන්නේ. කරලි වෙලා නැගිටිනකොට ඇහැට දාලා ගහලා තියෙන අද්දක බැඳලා තියෙනවා. මොකද නැගිටපුවාම ඒක කහනවා. හරියට කහනවා වතුර තිබයි. ඉතින් නැගිටපුවාම මේ අත් බැඳලා තියෙන නිසා ගන්න විදියක් නැහැ. නමුත් වතුර තිබයි පුදුම කැහිල්ලක් එනවලු ඇහැට. ඒ ගිරුවොත් ලෙන්ස් එක ඩිස්ට්‍රොජ් වෙනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේට සිහි එන වෙලාවේ නර්ස් කෙනෙක් කියලා දෙන තරුණ කෙල්ලක් කියලා තියෙනවා මේ ඇස්ට්‍රොනොම මගේ අත ගලවන්නේ කියලා. අරයට බෑ ඒක කරන්න. වතුර ඉල්ල තිනු වතුර දීලත් නෑ පස්සේ බැලලා. අර ගන්නවට බැලලා. මෙන් ලෙවල්ලේ ඒක ඒ ඔක්කොමලා එනර්ස ගන්නවලු මේක සාමාන්‍යයෙන් සීහිනකොට කාටවත් ඇවිස්සනවා කියලා. පස්සේ ඒක නම් අක දාහන අරන් ගියාම කියනවලු මහත්තයාට හරි වැඩක් වුණා. එයි කියලා හවල. පසුගිය අවුරුදු 7 කවම දාපත් මට කින්ති කියලා. අවුරුදු 7ක් මට කවදාවත් කින්ති නෑනේ ඊයේ කින්ති කියලා. මේ ඉතින් බලන්න අපේ හිත කොච්චර අපි රවට්ටනවද කියලා. මං හිතන්නේ මට ආයේ ගේන්නේ නැති කියලා. මේ වැඩේ වුණාට පස්සේ අර අහිංසක ළමයට මං බැන්නනේ. කියන ඉතින් සීකර මහත්තයා කියනවා මේ ලෝකේ ඉපදින මිනිසෙකුට 7 අවුරුද්දක් කේන්ති කියනවා කියනවනම් මොන තරම් වඳින්න වටිනවද කියලා. එහෙම තියෙන්න පුළුවන් හිත හයිබනේට් වෙලා තියෙන්න පුළුවන් කාලයක්. ඉතින් ආයෙම තියෙනවා. මේ හිතේ මේ தত্ত্বය මේ තමන් තමන් රවට්ට ගන්නවයි කියන එක ඒකටමයි මේ ජීවිතය හැදිලා තියෙන්නේ ඒකමයි කරන්නේ අපි දැන් යාට කියන්නේ අදිමානේ මාන්නේ විකෘතිය අදිමානේ කියලා කියන්නේ බුදුජානක පිළිගන්නවා ඔච්චර දොඩ පිළිගන්නවාද කියනවනම් බුදුජානක දේශනා කළා කියනවා යම් කිසි කෙනෙක් රහත් නැතුව ලාභ සත්කාර ලැබන අදහසින් මම රහත් කියලා ප්‍රකාශයක් කෙරුවොත් ඒකේ මහානකම නැති වෙනවා කියන්නේ. මේ රහත්ණ කියවට පස්සේ කවුරුත් කවුරු සංග්‍රහ කරන නිසා ඕන කෙනෙකුට කියන්න පුළුවන්. ඒක එක්සෙප්ෂන් එකක් දාලා තිනු අඤ්ඤත්‍ර අදිමාන. අදිමානින් ඒක වුණොත් එක්ස්කියුස් කරන්න. වෙන්න පුළුවන් ඒක. ඒ තරම්ම අපි ළඟ තියෙනට කන්නාඩින් අපිට අපේ නියම ෂේප් එක ගන්න බෑනේ කොච්චර කරකුවත් අපි ගන්නෙම එක්ක ලොක් කරලා එක්ක පොඩි කරලා ඉතින් රහත් තුනයි කියන එක පොඩ්ඩක් ලොකු කරලා ඊට ඉල්ල කිට්ලා දෙන්න චෝකර පව් කියලා දෙන්න සෝරි ඉතින් මොකද කරන්නේ එක්ස්කියුස් කරන එක තමයි කරන්නේ කවදාකවත් නියම ඉමේජ් එක ගන්න බෑ ඒක විතරක් මතක තියාගන්න අපි ඉන්නේම හදාගත්ත එක්ක බූස්ට් අප් කරපු එක එහෙම නැත්නම් ස්ට්‍රින්ග් එක ඉමේජ් එක මාර්කල් නොලැබු කෙනෙක්ගෙන් ගුරුවරුකම් ලබා ශිෂ්‍යයින්ට මඟපල් ලැබියා කියන මේක පුළුවන් මේක අපේ ඕන තරම් නිදහතර කරන කියන හැම වෙච්ච බව. ඊටමානද සූත්‍රයේ සඳහන් පරිදි අනත්ත් සංඥා වැඩිමෙන් පමණක් මාර්ගඵල අවබෝධ ලබා ගත හැකිද? නිතර නිතර ආයතන 6 ඊට අදාළ අරමුණක් සමග සිත සංයෝජන වෙන හැටි දැකීම ආනාපාන සති භාවනාව වඩා ඵලදායී බව මට ක්‍රමයෙන් වැටහි. සංස්කාර ගැන පිළිකුලක් සතිය යුක්ත වැලීමේදී තදින් දැනේ. මෙම සංස්කාර තුනීම භාවයක් හැම මොහොතේදීම හදන බවයි. ඒ තාමත් කරදර සහිත පීඩාකාරී නිකරුණේ වෙන දෙයක් බව වැටහීම නිවැරදි දැයි කරුණාවෙන් පහදා දෙන්න මැනවි. නිතර නිතර ආයතන 6 ඊට ආරමුණක් සමග හිත සංගෝචන නැති දැකීම ආනාපාන සති භාවනාවට වඩා ඵලදායී බව මට ක්‍රමයෙන් වැටහි. සංස්කාර ගැන පිළිකුලක් සතියීත්ව බැලීමේදී තදින් දැනේ. මෙම සංස්කාර තැනීම වෙන්නේ මෙම සංස්කාර භවයක් තුලින්මද මන්දන වචන ඇතින තුලින් භවයක් හැම මොහොතේම හදන බවත් තැනීම වෙන්නේ මේ සංස්කාර ධනිය භවයේ හැම මොහොතකම හදන බවත් ඒ ඊටමත් කරදර සහිත පීඩාදායි නිකරුණේ වෙන දෙයක් බවත් පැටීම නිවැරදිදයි කරුණාවෙන් පහදා දෙන්න මැනේ. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔය නිබ්බිදා ඥාන අවස්ථාවේදී පේනවා. නමුත් මෙතනදී පරිස්සම් වෙන්න කියනවා මේක පිළිබඳව තරහක් ඇති කරගන්න නැති වෙන්නේ. ද්වේෂයෙන් මේක දැක්කොත් ඒක ඥානයක් බවට පත් වෙන්නේ නැහැ. මේ සංස්කාර පිළිබඳව අප්‍රසන්න භාවයක්. සංස්කාර පිළිබඳ අපුලක්. සංස්කාර පිළිබඳ තරහක් එන්න පුළුවන්. එහෙම උනොත් ඥානයට බාධා කරනවා. මේක හුදු ධර්මතාවයක් විතර දකින්න ඕන. සංස්කාරයන් වල පේන මේ යන්ත්‍රය දැකලා මේක නොදකින්න ඔබතන් කියලා බෑ. ඒකතර තරහ පැත්තට වැටෙනවා. විභව ගන්නවට වැටෙන්නේ කියලා. මේක දැක්කමම උත්සාහ නැහැ කියලා භවතන්නවට යන්නත් නරකයි. ධර්මතාවයේ ධර්මතාවයේ වශයෙන් දකින්න ඕන. ඉතින් පටන් අරගන්නකොට හුඟ දෙනකොට වෙන්නේ නුරුස්නා ගතියක් එනවා. ඒක සමහරට අනුන් කෙනෙක් එක්කත් වෙනවා, ආහාරයක් එක්කත් වෙනවා, රැස්සල් එක්කත් වෙනවා, ඔක්කොම එක්ක ඉන්න පුළුවන්. ඒ කියන්නේ තාම ද්වේෂපද නෙමෙයි යන්නේ පද මේක. ද්වේෂපද මේ ඥානපද වලට පස්ස තමයි ඒකට විපර මේ බා මොනවාද කියන්නේ නිබ්බිදා ඥාන කියන්නේ. නිබ්බිදා සාමාන්‍යයෙන් එනකොට නුරුස්නා ගතියක් එනවා. ඒ නිසා හොඳට මේක වෙනකොට හිතේ වර්ණ ගැනීම දිහා බලනකොට මම මේක දිහා දකින්නේ තරහින්ද නැත්නම් මට මේක ධර්මතාවයක් විතර බලන්න පුළුවන්ද කියලා. චිත්තාන වශයෙන් පැහැදිලි කරේ වඩා වඩන හැටි පැහැදිලි කර දෙමින් කාර්ණික ඉල්ලමි. ඉතින් මේකට කරන්න තියෙන්නේ මේකට වෙනම හැටියක් හෝ වස්තන්නේ ආනාපාන සංසිඳුනට පස්සේ මුදුවට ආනාපාන සංසිඳුනට පස්සේ හිත යන්නේ චිත්තාන වශයෙන්ට තමයි. ආනාපාන සංසිඳිට ඉස්සෙල්ලා මේක අමෝරාවෙන් දාන්න බෑ. ආනාපාන සංසිඳුනොත් මේකට අනේක වළක්වන්න කෙනෙකුත් නැහැ. ඒ නිසා මේක බැලෑන හැටියට මැක්ක ගන්නවා කියන ක්‍රමය තමයි තියෙන්නේ. ආනාපානෙ හුදුවට වක බලා ගන්න. ආනාපානෙ කියන කායික පැත්ත, රූප පැත්ත සංසිඳනකොට සංසිඳනකොට ඉබේම ඒ කියන්නේ වේදනාවන පසනාර තමයි. ඒක ආනාපාන සති සූත්‍රයේ හරීම ලස්සනට සරුවචන්සි දේශනා කළා. ආනාපාන සති වැඩිමේ සතර සතිපට්ඨානෙ වැඩෙන හැටි මෙන්න මේ ටික ආනාපානෙ. කායන පසනාර, මේක වේදනාවන පසනාර, මේක චිත්තාන පසනාර, මේක ධර්මාන පසනාර කියලා යන ජවනි කාටික පිළිගන්නේ. ඒක නිසා එහෙම චිත්තානපසනා කියලා කියන්නේ කය රූප ධර්මයන්ගේ සංසිද්ධීමට පස්සේ සතිය ඒ තිරේ අයින් කරලා ඊගාට දකින්න තිරේ. පළවෙනි තිරේ අයින් කරාට පස්සේ පේන්නේ මේ වේදනානපසනාව, වේදනානපසනාවෙන් පස්සේ පේන්නේ චිත්තානපසනාව. ඉතින් ඒක එකින් එකට මේ ආනුකුබ්බි වැඩ පිළිවෙලට යන්නේ. මේකෙන් එකට ඒකෙන් එකට යන. ඒක නිසා මේක මගේ මං අධහන ක්‍රමයේ හැටියට විශේෂ ප්‍රයත්න ගන්න ඕනේ. මුනේ ප්‍රශ්නේ අහන්න හේතුව මම දකිනවා. මොකද සමහර ගුරුවරු කායන පසනාව වේදනාන පසනාව නැතුව කිලිම චිත්තාන පසනාව උගන්වනවා. තව ගුරුවරු ඉන්නවා කායන පසනාව නැතුව වේදනාන පසනාවෙන් පටන් ගන්න. තව ජා කට්ටියක් ඉන්නවා කිලිම ධම්මාන පසනාවෙන් පටන්. ඒකෝට ඒක කොහොමද ජස්ටිෆයි කරන්නේ කියන නිසා මේ ප්‍රශ්නේ මතුවේ. නමුත් අපිට හිතා ගන්න පුළුවන් ෆූල් ප්‍රූෆ් සිස්ටම් එක තමයි 1 2 3 4 ක්‍රමය. කායන වසනාවෙන් පටන් ගන්න කොච්චර කරලා තිබුණා කමන්නේ. කරලා එහෙම යනකොට පැටලෙන්න තියෙන ඉඩක්. නැත්තම් අපි ඉන්නේ මනෝ විකාරයකද භාවනාවකද කියලා අල්ලන්න බැරුව යනවා. චිත්තන වසනාව විශේෂයෙන්ම අන්නේ අනුතුරු තියෙනවා. පිටින්ම හිතාගත්ත දෙයක් නිසා හොරාගේ අම්මයන් පේනවා වගේ පැටලෙන්න පුළුවන්. කායන වසනාව එහෙම නැහැ. කායන වසනාව වෙරිෆයි කරන්න පුළුවන්. ඒක ගුරු සුගතිය නිසා. සමහරවිට ඒක වෙලාවේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. නැති වෙලා ඊගාට මොකද කරන්න කියන්නේ අහන තාක්කල් හිතේ සැකයක් තියෙනවා කියලා හිතන්න. කියනවාද? ඒ කියන්නේ නැතිවීම චරින් චැලෙන්ජ් කරනවා, අභියෝග කරනවා. නැති වෙන එක විතරයි මට ඕන කරන්නේ. ඊට පස්සේ භාවනාවට යන්න දෙන්න. පැය ගාණක් හරි ගමන යන්න පටන් අරගත්තොත් කවදා හරි ඒ සංසිද්ධියේ අගය කරන තැනට આવොත් සංසිද්ධියේ තමයි හරි කියලා ඒක ඊගාව පාර පෙන්නනවා. ඊගාවට මොකද්ද කරන්නේ? අහන්නෙම මේකට කරන අනදරය. මේකට කරන සැකමසු කිරීම. මේ පැහැදිලි දියට බොරදිය දැමීම. අනාකූල ප්‍රවාහය ආකූල කිරීම. ඒ නිසා පුළුවන් තරම් සංසිද්ධිය යන්නයි නඩු ගානේ වෙලාවේ කෙලස් නැති හිතක් තියෙන. කිසිම ක්ලේශයක් නැහැලා. මේක අගය කරන්න ඉගෙන ගත්තට පස්සේ ඒකේ විනිවිද පෙන්වන්න පටන් ගන්නවා. ඊගාට ඒක ගිනියලා නතර කරන්නේ වේදනා සංඥා නැත්නම් වේදනාන පසනාවට තමයි. ඒක එනකන් අමෝරාවෙන් මේ ali tambenni issala wahun arinne yanna hondala. ඒක මේ කුලප්පුව කඩි කුලප්පුවක් තියෙන්නේ. ඉතින් ඒකදී බොහොම ඉවසිල්ලේ හැමීට යන්න ඕනේ. ali ඉරණකන් ඉන්න පුළුවන් තැම්බෙනකන් ඉන්න බැරි ගැතියි. එහෙනම් අපේ සිංහල කියවනක් තියෙනවානේ. ali ඉරණකන් ඉන්න පුළුවන් තැම්බෙනකන් ඉන්න බෑ කෝරු වෙන වෙන බලනවා. මේක තැම්බිලාද 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 කරන ආරක් පාස වෙන්නේ ටෙම්පරේචර් එක බහින එක තමයි. ඉතින් හැම ප්‍රෙෂර් කුකර් එකේ දාලා හරි නැගයි තියෙන තැම්බිලාම යන්න. මෛත්‍රී භාවනා කෙරුවට පස්සේ චිත්තානුපස්සනාවක් ඕනේ නැහැ. විපස්සනාවට හරවන්න පුළුවන්. කොතනින් හරවයිද කියන්න බෑ. ඒකෙත් සාමාන්‍ය ෆුල් ප්‍රූෆ් සිස්ටම් එක තමයි කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ක්‍රමයට යන්නේ. ප්‍රමිත්තසාගත සූත්‍රයේ මේ පෙන්ල දීලා තියෙනවා කාය මෛත්‍රියෙන් ගිහිල්ලා කොහොමද විපස්සනාට දාන්නේ කියලා. ඒකට කරණ දෙන්නේ මෛත්‍රී කරලා විපස්සනාට වැඩෙන්න ගන්න මිසක මේක කායන වසනාව ගන්න ඕනේ වේදනාන වසනාව ගන්න කි එහෙම ස්ටී කරන්න යන්න ඕනේ නැහැ. එහෙම මොනිටර් කරන්න යන්න මොනිටර් කෙරුවොත් වෙන්නේ චින්තා මේ ඉස්සර වෙලා ප්‍රകൃතිය ප්‍රසස්තය මඟාරින් දිවිදිය. කායන වසනාව කරන්න කියන්නේ කමක් නැහැ මොකද ඒක එක නිසා එක දෙක තුන හතර පිළිවෙන්න අඳුරන දේ. අනිත් වෙලෙන් පටන් අරගන්නේ කියන හොඳතුවම තමන් කැරක්ටර් ටයිප් එක දැනගෙන කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක ටිකක් රිස්ක් එකක් තියෙනවා ඉච්චරයි. දැයි අපි පැය දෙක පමණ කාලයක් කරන් තිනවා මේ පරිවර්තනයේට සහ ප්‍රශ්න සඳහා. ඉතින් වෙනත් ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් සමාප්ත කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි සුපුරුදු පරිදි පේන පෙනාට පින් පැමිණීමත් ඥානයෙන් ජීවත් කිරීමත් අපේ පරමාර්ථය සිහිපත් කර ගන්න අදහසින් එත්තවතා ආදි ගාථා සජ්ජායනා කිරීමෙන් දවසේ වැඩ කටයුතු සමාප්ත කරන්න පෙළඹෙනවා. එත්තවතා ජනමිහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තවතා ජනමිහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සබ්බ සම්පatti සිද්ධියා. එත්තවතා ජනම්මේ සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා ආකාදත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිස්වා චිරං රක්කන්තු සාසනං ආකාදත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාදත්තා ච බිහිත්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතාවන්තු ඥාතියෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතාවන්තු ඥාතියෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතාවන්තු ඥාතියෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්තිය. සාදු සාදු සාදු.